දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද සෙනසුරාද දවසක නිසරණේ පැවැත්වෙන ධර්ම සාකච්ඡා වාර්ය සඳහායි අපි මේ සූදානම් වෙන්නේ. ගිය සතියේදී ඇත්තම අපිට මේක පවත්වන්න බැරි වුණා. මොකද මේ දා උපෝසථය යෙදෙච්ච නිසා අද අපිට ඒ සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ යෝගාශ්‍රම කතිකාවත හෝ එහෙමත් නැත්නම් යෝගාවචර දිනචරියාවෙන් කොටසක් ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගන්නවා. ඒකෙන් තමයි අපි කටයුතු කරගෙන යන්නේ. එතකොට එහෙමනම් දැන් අපි මුලින්ම ආරම්භයක් වශයෙන් 13 කුටියේ ධම්මසුබද්ද සාමණේරයන් ඉල්ලලා සිටිමු. අපිට අදට නියමිත යම් යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත හෝ දිනචරියාවෙන් කොටසක් ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. යෝගාශ්‍රමයේ කතිකාවත දෙවනි කොටස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිතේ පරිවර්තනයේ ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහසි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුම් වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූ හේයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ුණා කප්පියේ හින කාතබ්බා ආමිසත්තාය ලෝලතා යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැඟාල්ලා ආදරණ උදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේවං රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණේමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදිය නොකළ යුතුය. අත්තකිලමතහනු යෝගයට අයත්වන කෂ්ඨවෘත දුෂ්කරාසන ආදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් මාදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්තිය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමට හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුහුතාංගාදී ආචාර උපාද්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතන් සාදී තබ්බං වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් එනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් මිදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත්වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදෙන අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් උපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු නැවතත් පරදෙහිය දේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි. ඉතින් මේ මෙතන අර උපසම්පදා විනය කර්මය ගැන කියුණා. මේ ඇත්තරම දැන් මේ වාර උපසම්පදාව සම්බන්ධයෙන් ලියුමකුත් පැමිණියා. ඉතින් මේ පොඩ්ඩක් ඕනනම් අවස්ථාව කරගන්න පුළුවන් ඒ ගැන කියන්න. 16 වෙනිදා එතකොට යන්න තියෙනවා හවස් වරුවේ. ඊළඟට 17 වෙනිදා මහා සංඝ සම්මේලනය පැවැත්වෙනවා. ඊළඟට 18 වෙනිදා උදේ පැවිදි වින්කම පැවැත්වෙනවා උදේ 4ට. ඊළඟට උපසම්පදා පින්කම සඳහා සූදානම් වෙනවා උදේවරුවේ. ඊළඟට උපසම්පදා පින්කම 18 19 20 දවස් තුනේ පැවැත්වෙනවා. එතකොට මේක පොඩි දැනුම් දීමක් වශයෙන් මතක තියාගන්න. එතකොට 16 හවස් වරුවේ බොහෝ විට යන්න වෙනවා. එදාට තමයි මේ එන්න කියලා තියෙන්නේ මේ වාර උපසම්පදා වෙන්න ඉන්න ස්වාමින් වහන්සේලාට. හොඳයි. ඊළඟට අපි ඉස්සරහින් තියාගෙන තියෙන සංගීත සූත්‍රය මේ ධර්ම සාකච්ඡාව සඳහා එමනම් අපි සංගීත සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
දීගණිකාය පාටික වගේ සංගීත සූත්‍රය දුක නිපාතයේ 360 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ද්වේ ධම්මා එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාගතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද තහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ විසස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගෙව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙද්ද යත් නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුට්ඨාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති වුට්ඨාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාඛල්‍යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචෙයංච මුට්ඨ සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුත්වත්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච පග්ඝහෝච අවික්ඛේපෝච සීල විපත්තිච දිට්ඨි විපත්තිච සීල සම්පදාච දිට්ඨි සම්පදාච සීල විසුද්ධිච දිට්ඨි විසුද්ධිච.
හොඳයි. ඒ කියන්නේ අපිට සීල විසුද්ධි දිට්ඨි විසුද්ධි කියන කාරණා දෙකයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට විසුද්ධි සම්බන්ධයෙන් විස්තරයක් එනවා රතවිනීත සූත්‍රයේදී අර කොසල් රජ්ජුරුව කොහොමද මේ එක එක යානාවන්ගෙන් එක එක යම් යම් කොටස් තරණය කළා, ඊට පස්සේ තමන්ගේ යොමනා කරන ඒ අන්තිම ස්ථානයට තව අවසාන ඉලක්කයට යන්නේ කියලා. මොකද දැන් ඒ කාලේ අද වගේ මේ වාහන තිබිලා නැහැ. ඉතින් අශ්ව රථ තමයි පාවිච්චි කරලා තියෙන්නේ දුර ගමනක් යන්න. ඉතින් අර අශ්වයින්ට වෙහෙස නිසා කොසල් රජුරවන්ට දුර ගමනක් යන්න උවමනා වුණාම, මොකද ඉන්දියාව සෑහෙන විශාල රටක්. ඉතින් ඒක සෑහෙන දුර ගමනක් යන්න උනහම ඒ තැන් තැන්වල මේ නවත්තලා තියෙනවලු අශ්ව රථ. එතකොට එක කොටසක ඉඳන් ඊළඟ කොටසට එක අශ්ව රථයකින් යනවා. ඊට පස්සේ ඒ අශ්ව රථය එතනින් නවත්තලා එතන සූදානම් කරලා තියෙන ඊළඟ අශ්ව රථයකින් තව කොටසක් යනවා. ඊළඟට එතන තියෙන අශ්ව රථයෙන් ඒ යම් අනිත් නගරයකට ගියාට පස්සේ ඒ අලුතෙන් ගිය රථය එතනින් නවත්තලා ඊට ආයෙ අලුත් රථයකට නැගිලා ඊළඟ කොටස ඊට පස්සේ යනවා. මේ විදිහට රථ හතකින් මේ රථ කීපයකින් තමයි කොසල් රජතුමා අන්තිමට මේ සාකේත නුවරට යනවා කියලා ඒ රථවිනිත සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ ආකාරයෙන් පෙන්ලා දෙනවා මේ මුලින් සීල විසුද්ධියෙන් පටන් ගන්නවා, ඊළඟට මේ චිත්ත විසුද්ධියට යනවා, චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට යනවා, දිට්ඨි විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධියකට යනවා. ඔය ආදී වශයෙන් විසුද්ධි හතක් වශයෙන් මේ පෙන්ලා දෙනවා කොහොමද එක එක විසුද්ධිය ඊළඟ විසුද්ධියට මේ උදව්වක් සපයන්නේ, නැත්නම් ඊළඟ විසුද්ධියට උපකාර කරන්නේ කියන කාරණාව මේ සඳහන් කරනවා. ඊට පස්සේ දැන් ඕක සම්බන්ධයෙන් ඇත්තටම මේ කියන්නේ අපි හිතනවා මේ දිට්ටි හත සම්පූර්ණ වෙනකොට එක අතකින් සම්පූර්ණයෙන්ම අවසానයි කියලා මේක මොකද්ද ඒකට කියන්නේ ඒකේ කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු අරහත්ත්වයටපත් වෙනවායි කියලා. ඕක සම්බන්ධයෙන් ඇත්තටම මෑත කාලේ යම් යම් මතිමතාන්තර ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද උදාහරණයක් වශයෙන් ඔය ජර්මන් ජාතික අනාලිය ස්වාමීන් වහන්සේව මතු කරනවා. ඔකේ අන්තිම විසුද්ධිය වශයෙන් පෙන්නන මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය එහෙම තාමත් يعني එතෙන්දිත් මේක මේ තාම කෙලවර නෙමෙයිය පෙන්නන්නේ කියලා මේ යම් එක්තරාන්දමක මේ මතයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් සූත්‍රයක් එනවා සාමුගිය සූත්‍රය කියලා. يعني විසුද්ධිය ගැන කතා කරන ඒ සාමුගිය සූත්‍රය හම් වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ඒකෙදී ඇත්තටම කතා කරන්නේ විසුද්ධි හතරක් ගැන. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, විමුක්ති විසුද්ධිය කියලා. දැන් විමුක්ති විසුද්ධියක් ඇත්තටම මේ ඔය රතවිනිත සූත්‍රයේ සඳහන් වෙන සත්ව විසුද්ධිය නැහැ. ඒ විමුක්ති විසුද්ධිය කියන එක ඇත්තටම ගැඹුරක් තියෙනවා. ඒ කොටස ඇත්තටම මේ ඇතුළත් විය යුතුයි කියන මතයක් වගේ තමයි දැන් ඔය අනාලය ස්වාමීන් වහන්සේ එහෙම දරන්නේ. මොකද එතන ගැඹුරක් තියෙනවා. මොකද අරක තාම ප්‍රඥාව දියුණු කරමින් යන මට්ටමක් පෙන්වන්නේ අවසාන සත්ත්ව විසුද්ධිය හත්වෙනි විසුද්ධියේදී. අර විමුක්ති මට්ටම තාම පෙන්වලා නැති ස්වභාවයක් තියෙනවා. නමුත් අර හතර ආකාරයෙන් පෙන්වන මේ විසුද්ධි හතරේදී විමුක්ති විසුද්ධිය කෙලින්ම අවසාන විසුද්ධි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් වගේ යම් යම් මතිමතාන්තර තියෙනවා මේවා සම්බන්ධයෙන්. ඊළඟට අපි සීල විසුද්ධිය ගැන කතා කරනවා නම් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ සීල විසුද්ධිය ගැන යම් අර්ථ දක්වීමක් එනවා ඔය යම් යම් සූත්‍ර දේශනාවලදී. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ සමාදාය සික්කති සික්ඛාපදේසු. ඔන්න ඔය විදිහට හැම පාතිමොක්ක සංවර සීලේ හැසිරෙනවා අය මේ භික්ෂුන් වහන්සේ නමක්. ඊළඟට පුංචි ඕ වරදක් නොවන ආකාරයෙන් පුළුවන් තරම් ඒ අනුමාත්‍ර වූ වරදෙහි පවා බිය දක්නාසුලුව බය දක්නාසුලුව කටයුතු කරනවා අය. ඊළඟට මේ සීල ශුද්ධිය මේ හරහා සීල ශුද්ධිය මේ පරිපූර්ණ කරගන්න උත්සාහත් වෙනවායි කියලා. ඒතර අපිට ඕනම් මේක පොඩ්ඩක් තව ගැඹුරට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ ගැනමක් සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම හතරාකාර සීලයක් සඳහන් කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟට ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා. ඒතර මේ හතරාකාරයක සීලයක් එක අතකින් අපිට භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් නම් සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. මොකද මේක එක කොටසක් විතරක් සීලය කියලා සලකන්න බෑ. මේ හතරාකාරයේම සීලය ගැන අවධානයක් යොමු කළොත් තමයි ඒක ඒකාතකයෙන් පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්නේ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා සිල්පද ටික ගැන දැනගෙන ඉන්න ඕනේ, සිල්පද ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි සීලය කියලා. ඒක තමයි ඒකාතකයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙන්නේ. නැත්තම් උපසම්පදා නෙමෙයි සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සාමණේර සීලය වෙන්නේ. එතනදී අපි දීලා තියෙන එහෙම නැත්තම් බැඳිලා තියෙන ඒ සිල්පද ටික දැනගෙන ඒකේ විස්තර දැනගෙන ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙන්න ආරක්ෂා කර ගැනීම එක පැත්තකින් කරන්න ඕනේ. ඒක මූලිකම මට්ටමක් වෙනවා.
හැබැයි ඊට වඩා ගැඹුරු මට්ටමක් තවත් පැත්තකින් තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලේදී. මොකද අපි ඉන්ද්‍රියන් දැන් වෙනවත් මේකේ තවත් කරුණක් ආ ඉන්ද්‍රියසු ගුත්තද්වාරතා කියලා. ඉන්ද්‍රියන් අපි කැමැති කැමැති දේ හසුරවන්න ගත්තොත් එහෙම මේ ඉන්ද්‍රිය සංවරයක් හිටින්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය සංවරය ගැනත් හිතන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ එහෙම වෙනමම ශික්ෂාපදයක් ඉන්නේ නැහැ. අපි හිතමු ඔය නච්ච ගීත වාදිත එහෙම සම්බන්ධයෙන් වෙනමම ශික්ෂාපදයක් නැහැ. එහෙම බඳු ශික්ෂාපදයක් හැබැයි සාමාන්‍ය රහස සීලේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ නච්ච ගීත වාදිත එහෙම සම්බන්ධයෙන් සීලයට ගන්න වෙන්නේ අර ඉන්ද්‍රිය සංවර සීලේ හරහායි. මේ ඇහෙන් කනෙන් මේ ඉන්ද්‍රයන් හසුරුවද්දී මේවැය සීමාවන් අපි දැනගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකේ සීමාව පන්නලා ගියොත් අන්න මේ ඉන්ද්‍රයන් පිනවීමක් බවට නැත්නම් ඉන්ද්‍රයන් හරහා නැවතත් කෙලෙස් වර්ධනය වීමක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය සෑහෙන්න සැලකිය යුතු වෙනවා. සමහරවිට ඕක අපිට අමතක වෙන්න පුළුවන්. අපි වැඩි අවධානයක් සීල් පද ටික සඳහන් වෙන අර ප්‍රාතිමෝක්ෂ සීලයට ඇතුළත් කරනවා වෙන්න පුළුවන්. නමුත් අපිට අමතක කරන්න බෑ මේ ඉන්ද්‍රිය සංවර සීලයක් කතා කරලා තියෙනවා කියලා. ඒ නිසා අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් යම් පමණක ඉන්ද්‍රිය සංවරයකට යන්න වෙනවා. සාමාන්‍ය ගිහි මේ උපාසකෙක් උපාසිකාවක් වශයෙන් හැසිරෙන මට්ටමක් පවත්න්න අමාරුයි. මෙතන යම් පමණක සේකියා ශික්ෂාපද වලින් එහෙම නැත්නම් ඔය දුෂ්කට වස්තුන් හරහා එහෙම සෑහෙන සීලයක් පනවලා තිනවා එක අතකින් බැලුවාම ඉන්ද්‍රිය සංවරය සම්බන්ධයෙන්. ඊළඟ තවත් පැත්තකින් කතා කරනවා නම් ප්‍රත්‍යසන්නිසිත සීලය සම්බන්ධයෙන් එතෙන්දී අපි තේරුම් ගන්න තියෙන විවිධාකාර ප්‍රත්‍යයන් පරිහරණය කරනවා. අපි කූටිසේනාසනයක් පරිහරණය කරනකොට ඊළඟට පිණ්ඩපාතේ පරිභෝග කරනකොට ඊළඟට බෙහෙත් හේත් පරිභෝග කරනකොට ඊළඟට හතර මොකක්ද දෙන්නේ ගිලම්පස පරිහරණය කරන බෙහෙත් හේත් එන්නේ ගිලම්පස තමයි. තව එකක් තියෙනවා චීවර පරිහරණය කරනකොට ඔන්න හතරේදී චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය පිණ්ඩපාත ඔය ටික පරිහරණය කරනකොට අන්න මේවැදිත් කෙලස් මේ ඇවිස්සෙන්න පුළුවන්. අපි තව කෙනෙක්ගේ පිණ්ඩපාතේ දැකලා නැත්නම් තව කෙනෙක්ගේ කුටියක් දැකලා අපේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපේ හිතේ කැමැත්තක්, ඒ ගැන ලොකු ලෝභයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් තමන් ගැන නිකන් හීනමානයක්, අනුන් ගැන නැත්නම් හීනමානයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධිමානයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රත්‍ය සම්බන්ධ වෙනුත් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. දැන් අර යෝගාශ්‍රම කතිකාවතෙත් කියවුණා ප්‍රත්‍ය සම්බන්ධයෙන් කතා කරන්න එපාය මේ එළියේ අනිකුත් කට්ටියත් එක්ක කියලා. ඉතින් මේ වගේ ප්‍රත්‍ය අපි පරිහරණය කරද්දී පරිස්සම් වෙන්න වෙනවා. කොයි මට්ටමකද මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අපි අනිත් ඇතේ ගනුදෙනු කරන්නේ? ගිහි පින්වතුන් එක කොයි මට්ටම දක්වා අපිට යන්න පුළුවන්ද? එතෙන්දී කොහොමද සීලයත් ආරක්ෂා කරගෙන වැඩෙත් කරගන්නේ කියලා ඉතින් ටිකක් පරිස්සමෙන් තමයි මේක අපි මේ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් සේනාසනයට ඇතුළත් වෙනකොට නැත්නම් ඇතුල් වෙනකොට ඒකට ඇයි මේ සෙනසුනක් පරිහරණය කරන්නේ? මොකද්ද මේ සෙනසුනේ මට තියෙන ප්‍රයෝජනේ කියලා ඒ ප්‍රයෝජන ටික සිහි කරන්න කියලා. ඊළඟට මේක සම්බන්ධයෙන් මට තණ්හාවක්වත් මාන්නයක්වත් ඊර්ෂ්‍යා ආදී වෙනත් ක්ලේශයක් මේ කුටිය පරිහරණය කරද්දී නොපැමිණීම සඳහා කුටිසේනසන පරිහරණය කිරීමේදී ප්‍රත්‍යක්ෂාවක් කරන්න කියනවා. ඒ කියන්නේ මේ කුටිසේනසනේ පරිහරණය කරන්නේ මේ සීතලෙන් බේරෙන්න, උණුසුමෙන් බේරෙන්න, විවිධාකාර මේ මාංශි මදුරු ආදීන්ගෙන් බේරෙන්න, ඊළඟට සර්පයින්ගෙන් බේරෙන්න, ඊටත් අමතරව මේකේ පටිසල්ලාණය සඳහා මේ මට භවනාවක් කරගන්න. ඉතින් එතකොට මෙන්න මේ ප්‍රයෝජන ටික සලකලා අපි කුටිය පරිහරණය කරනවා නම් එතකොට ඒ ප්‍රයෝජන ටික සාර්ථක වෙන්න නැත්නම් ඒ ප්‍රයෝජන ටික දියත් කරන්න පුළුවන්, ඒ ප්‍රයෝජන ටික ලබා ගන්න පුළුවන් කුටිසේනාසනයක් Tamanට තියෙනවා නම් එතකොට අපි ඊට වඩා මේ ආටෝප සාටෝපයන්ට යන්නේ නැහැ. මොකද අර ප්‍රධාන ප්‍රයෝජන ටික ලැබෙනවා ඉතින්. නමුත් අපි හිතාගත්තොත් මේක අනිත් ඇයකට වඩා කැපිලා පේන්න ඕනේ, නැත්නම් මේක තව අදිසුකෝපභෝගී මට්ටම් වලට යන්න ඕනේ කියලා හිතාගත්තොත් එහෙම ඉතින් අපිට මේකේ සීමාවක් හොයාගන්න අමාරුයි. ඒ නිසා සේනාසනයක් පරිහරණය කරද්දී විශේෂයෙන්ම මතක් කරනවා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළා සේනාසනයක් පරිහරණය කරන්න කියලා. ඒක අනිත් පැත්ත තමයි ධාතුන් වශයෙන් උත් මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ අපි කුටියක් ඇතුලේ ඉන්නකොට මේ කුටිය දන්නේ නැහැ මේක ඇතුලේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා කියලා. ඒ වගේම මේ කය දන්නෙත් නැහැ, දැන් තියෙන්නේ මේ කය මෙන්න මේ කුටියක් ඇතුලේ කියලා කය දන්නෙත් නැහැ. මේ ඔක්කොම දන්නේ අපේ හිතින්. හිතින් පනවගත්ත දේවල් හරහා තමයි මේ ඔක්කොම අපි දැනගන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රත්‍යවේක්ෂා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඉතින් ඒක අතීත ප්‍රත්‍යවේක්ෂා වශයෙන් නැත්නම් වර්තමාන ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ඒවා කරන්න පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා හරහා අපිට එතකොට කටයුතු කරනවා නම් අන්න කුටිසේනාසනයක් පරිහරණය කිරීම හරහා පැමිණෙන්න තිබිච්ච යම් කෙලෙස් ප්‍රභාවයන් වලකිනව නැත්නම් ඒවා ඇති නොවී යනවා. එහෙමත් නැත්නම් අපි තුන් පිණ්ඩපාතය සම්බන්ධයෙන් අපි තුන් ඔන්න අපිට ඒ තරම්ම හොඳ ප්‍රණීත පිණ්ඩපාතයක් ලැබුණේ නැත්නම් ඔන්න අපේ හිතේ යම් නොරුස්නා ගතියක් හිතේ එක්තරා අන්දමකින් පසුබෑමක් පසුතැවීමක් ඇති වෙන්න පුළුවන් මට අද ප්‍රණීත ආහාරයක් ලැබුණේ නැහැ කිය. නැත්තම් ප්‍රණීත ආහාරයක් ලැබුණා නම් සමහරට මාන්නයක් ඇති වෙන්න පුළුවන් ඔන්න මම තමයි වාසනාවන්ත මම තමයි පුණ්‍යවන්ත අනිත් අයට නම් හම්බ වෙන්නේ නැහැ මට තමයි හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ විවිධාකාර ප්‍රශ්න මේ ආහාරය සම්බන්ධිනුත් තියෙනවා. ඒ වගේමයි අපි මේකේ දන්නේ නැත්තම් ප්‍රමාණය නොදැන අපි මේක පරිහරණය කරන්න ගියොත් ඒ හරහා විවිධාකාර ප්‍රශ්න වලටත් මතුවෙනවා. නූපන් දුක් උපදිනවා, ඊළඟට নানা ප්‍රකාර ලෙඩ රෝග වලට බඳුන් වෙනවා. ඉතින් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා පිණ්ඩපාතයක් වුණත් පරිහරණය කරද්දී බුදුරන් වහන්සේ මතක් කරනවා මේකේ ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්න. නේව දවාය නමදාය න මණ්ඩනායන න විභූෂණාය. මේක මේ කෙලි පිණිස සෙල්ලම් පිණිස නෙමෙයි, මේක මේ කය සරසව ගන්න නෙමෙයි, අඩුතැම් පුරව ගන්න නෙමෙයි, එහෙම නැත්නම් මේ මල්ලවපොර ශූරයන් වගේ මේක මේ ශක්තිමත් කරගන්න නෙමෙයි, මේක මේ හුදෙක් මේ බ්‍රහ්මචර්ය ජීවිතය ආරක්ෂා කරගන්න. ඊළඟට මේක මේ කුසගින්න දුරු කරගන්න. මේ දීර්ඝ කාලයක් මේක මේ කය පරිහරණය කිරීම තුළින් මේ තමන්ගේ කෙලෙස් නිවා ගන්න කටයුත්ත සාර්ථකව කරගන්න. ඉතින් මෙන්න මේ ප්‍රයෝජන ටික සලකලා මේ පිණ්ඩපාතය පරිහරණය කරන්න කියලා කියනවා. ඉතින් අර පුත්ත මාංශයක් වශයෙන් මේක පරිහරණය කරන්න කියලා තවත් සූත්‍රවලදී සඳහන් කරනවා. අපි ඇයි මේ ආහාර ගන්නේ කියන එක අපි සිහි කරනවා නම් එතකොට අනිත් කෙනෙක් ගත්ත දේවල් ගැනවත් තමන්ට ඇති නැති දේවල් ගැනවත් ලොකු අවධානයක් යන්නේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ තමන් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන එක. ඉතින් අනිත් පැත්තත් තමයි පෙන්වන්නේ ධාතු වශයෙන් මෙනෙහි කරන්න කියලා. මොකද ආහාරය වුණත් ඒ ආහාරය දන්නේ නැහැ මේ මනුෂ්‍ය මේ ශරීරයක මේක දැන් තියෙන්නේ නැත්තම් පියානකය පාත්‍රයක මේක තියෙන්නේ කියලා ඒ ආහාරය දන්නේ නැහැ. ඒ වගේම අපි මේක දත් වලින් හපනකොට දත් දන්නේත් නැහැ මේක දැන් මේ ආහාරයක් හපන්නේ කියලා. ඊළඟ දිව දන්නේත් නැහැ මේ දේවල් එකක්වත්. ඊළඟට අපි හිතමු මේක දැන් ආමාශයට ගියාට පස්සේ ආමාශය දන්නේත් නැහැ. මේක කොටසක්වත් ඒ දේවල් වලට වෙනම විඥානයක් නැහැ. ඒවා ඉතින් එකතකින් දන්නේ නැහැ. ඒ නිසා අපි තමයි මේවට එක එක නම් ගම් දීගෙන මේ කොටස් මේ ආහාර නම් හොඳයි මේ ආහාර නම් නරකයි මේ ආහාර නම් ඔන්න එක එක කට්ටියගේ ආහාර මේ ආහාර වෙනත් කට්ටියගේ ආහාර කියලා අපි විවිධාකාර මති මතාන්තර මේවා සම්බන්ධයෙන් ඇති කරගෙන ඉතින් එකතකින් අපි අනවශ්‍ය කෙලෙස් ප්‍රදේශයක් ඇති කරගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඇති වෙනවා අපි අර වගේ නුවණින් මෙනෙහි නොකර ආහාර පරිහරණය කිරීමෙන් ආහාර ගැනීමෙන්. ඉතින් එතකොට කෙනෙක් මේවා තියෙන මේ ධාතු ස්වභාවයන් තේරුම් ගන්නවා නම් දැන් මේ එළියේ තියෙන බාහිර වශයෙන් සකස් වෙච්ච මේ ආහාරය ඔන්න මේ ආධ්‍යාත්මිකයි කියලා සලකන මේ අජ්ජත්තිකයි කියලා සලකන ඇතුළත තියෙන ධාතු කොටස් එක්ක එකතු වීමක් තමයි මෙතන වෙන්නේ. අධ්‍යාත්මික වශයෙන් සලකන මේ ධාතුණුයි එළියේ තියෙන ධාතුණුයි අතර කිසිම වෙනසක් නැහැ. යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු රේවේස කියලා බුදුහාඳුළු කියනවා. මේ යම්තාක් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවද බාහිර පටවි ධාතුවක් තියෙනවද මේ දෙකම එකම පටවි ධාතුව. ඉතින් මේ ආදී වශයෙන් විස්තර කරනවා ධාතු වශයෙන් බලද්දිත් අන්න මේකේ තියෙන එක්තරා අන්දමකින් අර ශූන්‍ය ස්වභාවය නැත්තම් මෙතන කෙනෙක් පුඤ්ජලයක් නැති ස්වභාවය නිකන් මේ ධාතුන් ධාතුන් හා අතර සිද්ධ වෙන හුවමාරුවක් මෙතන වෙන්නේ කියන කාරණාව මතුවෙනවා. ඒතකොට මේ කාරණාවන් අපි තේරුම් අරගෙන ඔන්න ආහාර ටික ගන්නවා නම් එතන ප්‍රඥාවක් වැඩෙනවා මිසක් එතනදී ලෝභයක් ද්වේෂයක් මෝහයක් වැඩෙන අවස්ථාවක් නැහැ. ඒ හින්දා මේ ආහාර ගැනීමෙදිත් ප්‍රත්‍යවේක්ෂා කළා මේ ආහාර ගන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් ඒක පිළිකුල සලකන්න කියලාත් කියනවා. අපිට යම් වෙලාවකදී මේ ආහාර සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහේ ගේ දෙයක් මතුවෙනවා නම් අන්න එතනදී පිළිකුල මතු කරන්න කියලා තියෙනවා. මේ ආහාරය අපි පරිහරණය නොකර ඔහේ තියලා දිනුනොත් ඒක ටික වෙලාවක් කරනකොට පිළිකුල වෙලා යනවා. ඊළඟට අපි මේක කටට ගත්තට පස්සේ කට ඇතුළේදී කැලත් එක්ක මිශ්‍ර වෙලා සෑහෙන පිළිකුලකටපත් වෙනවා. බලුවමනයක් අත්තටපත් වෙනවා. ඊළඟට ආමාශයට ගියාට පස්සේ ඊටත් වඩා ප්‍රසුතාවයකටපත් වෙනවා. නැත්නම් ඊටත් වඩා බොහොම අප්‍රසන්නතාවයකට පිළිකුල් ස්වභාවයකටපත් වෙනවා. බඩවැල්වලදී ඊටත් වඩා අප්‍රසන්න වෙනවා. අවසාන වශයෙන් අසූචි වශයෙන් ඊටාම පිළිකුල් තත්ත්වයකටපත් වෙලා තමයි පිට වෙලා යන්නේ. ඉතින් මේ බඳු ජීවන වෘත්තියක් නැත්නම් ජීවන කාලයක් තමයි මේ ආහාරයට තියෙන්නේ. ඒකට අපි මේවා හොඳින් තේරුම් අරගෙන මේක පරිහරණය කරනවා නම් මේක තුළ තේරෙනවා මේ ආහාරය ගන්න හුදු මේ කය පරිහරණය කිරීම සඳහායි, කය පවත්වා ගැනීම සඳහායි කියන කාරණාව මත වෙනවා. ඉතින් ඔය විදිහටම බෙහෙත් සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. ඒ වගේමයි චීවර සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා. චීවරයක් හම්බුනහම ඒක මේ අරයගේකට වඩා මගේක හොඳද නැත්නම් මගේක ස්තරම් වර්ගයේ රෙදි වලින්ද හදලා තියෙන්නේ මොකද්ද මේකේ තියෙන්න ඕනේ ස්තරම් මට කැමැතිම පාට තියෙනවද ඔවා හිතන්නේ නැතුව අපිට පුළුවන් නම් මේක මේ යාන්තම් මේ එලියෙන් එන සීතලෙන් බේරෙන්න නැත්නම් උණුසුමෙන් බේරෙන්න මැසි මඳුර ආදී ඒ අනිකුත් මේ සත්තුන්ගෙන් බේරෙන්න තමයි මේක තියෙන්නේ ප්‍රධාන වශයෙන් විලිබිය වසා ගන්න නැත්නම් මේ ලැජ්ජී ස්ථාන වසා ගැනීම සඳහායි මේ මේ චීවරයක් තියෙන්නේ කියලා අපි මේ චීවරයක් නැත්නම් ඇඳුමක් පරිහරණය කරන්න හේතුව ඇඳුමක් චීවරයක් පාවිච්චි කරන්න හේතුව අපි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අනේ හරහා ඇත්තටම ලොකු අස්සසිල්ලක් ලැබෙනවා. එතකොට අපි විවිධාකාර මෝස්තර හොයහා ඒතරම් යන්නේ එකක් නැහැ. විවිධාකාර මෝස්තර සඳහා ඔය තරම් වියදම් කරන එකක් නැහැ. ඒ වෙනුවට මේ ප්‍රයෝජනෙ සලකලා ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. චීවරයක් පරිහරණය කරන අවස්ථාවේදී ඒ නිසා ප්‍රත්‍යක්ෂා කරන්නත් කියනවා මේ ආකාරයෙන් මොනවද මේක පරිහරණය කරන්න හේතුන් නැත්නම් මේකේ ප්‍රයෝජනේ මොනවද ඒ විදිහට ප්‍රත්‍යක්ෂා කළාන චීවරයක් පරිහරණය කරනවා නම් එතකොට චීවර පරිහරණය හරහා හිතට එන්න තිබිච්ච ඇති වෙන තිබිච්ච කෙලෙස් ඇති නොවී යනවා. ඉතින් ඕකම ඇත්තටම තවත් පැත්තකින් පෙන්වනවා අර ආශ්‍රවයන් ප්‍රහාණය කරන ක්‍රමයක් වශයෙන් පටිසේවනා පහතබ්බා කියලා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කළා අපි දේවල් පරිහරණය කරනවා නම් නුවණින් මෙනෙහි කරන්නේ නැතුව පරිහරණය කිරීම හරහා පැමිණෙන්න තිබිච්ච නැත්නම් ඇවිස්සෙන්න තිබිච්ච ආශ්‍රවයන් ඇවිස්සෙන්න නැතුව යනවා. මොකද අපි දැන් නුවණින් මෙනෙහි කළායි පරිහරණය කරන්නේ. ප්‍රයෝජනෙ සලකලායි පරිහරණය කරන්නේ. සතියේ පිහිටලයි පරිහරණය කරන්නේ. ඔහේ මතුපිට අයෝනිසෝ මනසිකාරයකින් පරිහරණය කරනව නෙමෙයි. ඉතින් මේ විදිහට පරිහරණය කරනවා නම් අන්න අපිට අවස්ථාවක් ලැබෙනවා පරිහරණය කරන දේවල් හරහා කෙලෙස් ඇති කරගන්නේ නැතුව ඉන්න. ඒ පැත්ත අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම ඔය චතුපාරිශුද්ධ සීලය ගැන කතා කරද්දි. ඉතින් මේක සෑහෙන දෙ පුළුල් මාතෘකාවක්. අපිත් දැන් මේ වෙලාවේ හැටියට කෙටියෙන් මතක් කරගෙන යන්නේ. එතකොට අපිට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් තියෙනවා භික්ෂුන් වහන්සේලා වශයෙන්. එහෙම නැත්නම් සාමණේර සීලයක් තියෙනවා සාමණේර ස්වාමීන් වහන්සේලා වශයෙන්. එහෙම නැත්නම් පංච සීලයක් නැත්නම් අෂ්ටාංග සීලයක් තියෙනවා මේ ගිහි පින්වතුන් වශයෙන්. ඉතින් මේ සිල්පදවල තියෙන අර්ථයන් තේරුම් අරගෙන මේවා එක එකක් ගන්න සිල්පදව කොහොමද කැඩෙන්න බිඳෙන්නේ කියලා මේ දේවල් අපි තේරුම් අරගෙන බොහෝම යෙදিলা ගෞරවයෙන් සිල්පද ආරක්ෂා කරනවා නම් අන්න සිල්පද හරහා ලොකිට අපිට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. මුලදී නිකන් පොඩ්ඩක් අමාරු ගතියක් දැනුණාට මේක කරන්න අමාරුයි වගේ දැනුණාට පස්සේ ඒකට හුරු වෙනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. සීලය රැකෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සීල පාරිශුද්ධිය සම්බන්ධයෙන් කතා කරලා තිනවා බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරනවා මේ සීලය පිරිසුදුව තියාගන්න. මොකද සීලය පිරිසුදු නැත්නම් අපිට ඇස් දෙක පියාගෙන භවනා කරන්න ගියාම අන්න අතන මගේ සීලය කැඩුනාය මෙතන සීලය කැඩුනාය මම මේ කරන්න යන භවනා කටයුත්ත සුදුස්සෙක් නෙමෙයි කියලා අර හිත නිකන් චෝදනා කරන ස්වභාවයක් තියෙනවා. හිත වික්ෂිප්ත වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි සීලය පිරිසුදුව තියාගෙන කටයුතු කරනවා නම් අන්න ඒකම අවිප්පටිසාරයට හේතු වෙනවා. ඒ කියන්නේ හිතේ විපිරිසර භාවයෙන් තොරව කටයුතු කරන්න අන්න හේතු වෙනවා සීලේ පිරිසුදු නම්. ඒකයි ඔය ආනන්ද සායන හසර බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිප්පටිසාරත් ආනන්ද කුසලානි සීලානි. මේ ආනන්දේ මේ සීලය කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ හිතේ අර විපිරිසර භාවයක් නැතුව සිතේ එක්තරා අන්දමින් ප්‍රසන්නතාවයක් පැහැදිලි බවක් තමන් මේ කරන්න යන ඊට වඩා මේ උත්කෘෂ්ට වැඩක් කරන්න යනකොට මනස පිරිසුදු කරන වැඩක් කරන්න යනකොට තමන් මේ වැඩේට සුදුස්සෙක්ය කියන කාරණාව ඊළඟට තමන්ගේ අතින් මේ වැරදි නොවීම නිසා තමන්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් අනවජ්‍ය සුඛයක්. ඒ කියන්නේ දැන් ඉස්සර නම් මගේ අතින් මෙන්න මේ වැරදි සිද්ධ වුණා. දැන් නම් මං ඊට වඩා ටිකක් සැලකිලිමත්. මම ලැජ්ජී කුකුස් ඇතිව මං දැන් කටයුතු කරනවා. මේ ලැජ්ජීව කටයුතු කරනවා. මේ පව් කරන්න දැන් මගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා, බයක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට අපි හිතලා කටයුතු කරනවා නම් අන්න ඒක අතකින් එතකොට අපේ හිත එකන අපේ කය වචනේ හික්මෙන් අන්න හිතේ සංවර බවක් ඇති වෙනවා. මොකද හිතට කෙලෙසෙන්න තියෙන අවස්ථාවන් දුර වෙලා යනවා. මොකද අපි කය වචනේ ටිකක් පරිස්සමෙන් තමයි පරිහරණය කරන්නේ. ඉතින් ඒ හරහා බුදුහාඳුරු කියනවා විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය එහෙම සම්බන්ධයෙන් එක්තරා සුඛයක් දැනනවලු. ඒ කියන්නේ අර කෙලෙස් වලින් තෙත් නොවීමේ සුඛය. කියන්නේ දැන් අපි හිත ඔහෙ තියාගෙන ඉන්නකොට කෙලසුන්ගෙන් තොරව තියාගෙන ඉන්න අපි අමසි කෙනෙක් හිතක් උත්සාහත් වෙනවා නම් අපි ඉන්ද්‍රියයන් ඔහේ විවෘත කළා දාලා කටයුතු කළොත් එහෙම ඒ ඉන්ද්‍රයන් හරහා ආයි කෙලෙස් මතු වෙන්න පුළුවන්. එතකොට අර නිකෙලස් භාවයේ පවතින පොඩි වෙලාවයි මොකද අපිට ඔන්න ඇහැ හරහා ඔන්න ආයි කෙලස් ඇති වෙන්න පුළුවන්. කන හරහා ආයි ඔන්න කෙලස් ඇති වෙන්න පුළුවන්. දිව හරහා කෙලස් ඇති වෙන්න පුළුවන්. කය හරහා කෙලස් ඇති වෙන්න පුළුවන්. මොකද අපි ඉන්ද්‍රයන් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් අපි ඉන්ද්‍රයන් පරිහරණය සම්බන්ධයෙන් සෑහෙන සැලකිලිමත් නම් පරිස්සමෙන් නම් ඒවා කටයුතු කරන්නේ අපි උත්සාහත් වෙනවා නම් මේ කෙලෙසුන් නැති කරගන්නේ නැතුව අපේ හිත පවත්වන්න යම් උත්සාහයක් තියෙනවා නම් කුසල ඡන්දයක් තියෙනවා නම් ඉන්ද්‍රයන් මේ පරිහරණය සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. අභ්‍යාසයක සුඛයක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සුඛයක් දැන් අත්දකින්න හම්බෙනවා. ඉතින් ඒක අතකින් බැලුවහම අපිට මුලින් තේරෙන්නේ නැහැ මේ ඉන්ද්‍රිය සංවරයක් කරහා මේ තරම් මොකද්ද මේ ඇයි මේ දේවල් කරන්න දෙන්නේ නැත්තේ කියලා ඉතින් සමහරට හිතන්න පුළුවන්. නමුත් මේවා ටික ටික අර හිතේ කෙලෙසුන් වැඩිය දියත් වෙන්නේ නැතුව කෙලෙසුන්ගෙන් නිතර තෙමෙන්නේ නැතුව හිත වැඩිය කෙලෙසෙන්නේ නැතුව ඉන්න තමයි Tamanට තේරෙන්නේ මේ කෙලස් කියන්නේ හරිම දැවිල්ලක් කෙලස් කියන්නේ මහම තැවිල්ලක් කෙලස් හරහා කොයිතරම්නම් මේ හිත පීඩාවට පත් වෙනවද පීඩණයකට පත් වෙනවද කියලා ඉතින් තේරෙන්නේ කතකින් ටිකක් කල් යනවා. ඒ නිසා මේ සීලය සම්බන්ධයෙන් තියෙන කොටසදී බුදුරජාණන් වහන්සේ උතුර නිතර මතක් කරනවා අපි කොහොමද සීලයම පරිහරණය කළා ඒක සමාධියක් සඳහා යොදාගන්නේ සමාධි සංවර්ධනික සීලයක් කරන්නේ කොහොමද කියන කාරණාව මතක් කරලා දෙනවා. තවත් පැත්තකින් ඊළඟ කාරණාවේ තියෙනවා දිට්ඨි විසුද්ධිය කියලා යන්නේ. සාමාන්‍යයෙන් නම් සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධියක් කතා කරනවා. මොකද හිත පිරිසුදු කරගන්න අවශ්‍ය වෙනවා. හිතේ තියෙන නීවරණ ධර්මයන්ගෙන් හිත පොඩ්ඩක් මේ නිදහස් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද හිතේ සමාධි ස්වභාවයක් නැත්නම් ඒකාග්‍රතාවයක් නැතුව ඊට වඩා යන්න අමාරුයි. ඊට වඩා එහා මට්ටමට යන්න අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලා සීල විසුද්ධියකට පස්සේ ඊළඟට සාමාන්‍යයෙන් කතා කරනවා චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධියක් කියලා කියන්නේ කාතකින් යම් පමණක සමාධියක් දියුණු කර ගැනීමක්, හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කර ගැනීමක්, නීවරණ වලින් හිත ටිකක් නිදහස් කර ගැනීමක්. తాවකාලිකව හිත නීවරණ වලින් නිදහස් කර ගැනීමක් චිත්ත විසුද්ධියක් වශයෙන් සඳහන් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් විවිධාකාර සමාධි මට්ටම් ඉතින් මෙතෙන්දී පෙන්ලා දෙනවා. ඊළඟට දිට්ඨි විසුද්ධියකට යනකොට ඊට වඩා ගැඹුරක් තියෙනවා. තමන් නිවරදී දර්ශනයක පිහිටන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී ඇත්තටම එකාතකින් භාවනාවේ යම් විපස්සනාවකට හැරිලා නිවරදි දෘෂ්ටියක පිහිටනවා කියන එක එකාතකින් හරි ගැඹුරු කාරණාවක්. ඒ කියන්නේ මෙතන සම්මාදිට්ඨියක පිහිටන්න සම්මාදිට්ඨියක් කියන එක එක මට්ටම් වලින් එතකොට පෙන්ලා දෙලා තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේදී එහෙම එක එක මට්ටම් වලින් මේ සම්මාදිට්ඨිය පෙන්නවා. කුසල් දහම් අකුසල් දහම් හඳුනා ගැනීම මට්ටමක්, ඊළඟට හේතුඵල දහමක් හඳුනා ගැනීම මට්ටමක් එහෙම කතා කරනවා. ඉතින් ඒ විදිහට අපි නිවැරදි දෘෂ්ටියක පිහිටන්න අන්න දිට්ඨි සම්පන්නයෙක් බවට පත් වෙනවා. දිට්ඨි සම්පන්නයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ සෝවාතාපන්න පුද්ගලයෙකුට අන්න සෝවාන් වෙච්ච අවස්ථාවේ තමයිලු නිවැරදි දෘෂ්ටියකට පත් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් දිට්ඨියක් කියන වචනේදී සමාහලට ඍණ ආකල්පයක් හිතට එනවා. මොකද විවිධාකාර දෘෂ්ටි තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන දෘෂ්ටිය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එකාතකින් සම්මාදිට්ඨිය කියලා සලකන්න වෙන්නේ කිසිම දෘෂ්ටියක් දැඩිව ග්‍රහණය නොකරන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයවත් දැඩිව ග්‍රහණය නොකරන ස්වභාවයක්. ඉතින් එකාතකින් හරි අමාරුයි තේරුම් ගන්න කොහොමද එතකොට මේ දිට්ඨියක් හිතේ තියෙන්නේ එකක්වත් අල්ලන්නේ නැතුව. ඉතින් ඒකම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ආශ්චර්ය ස්වභාවය. මාර්ගයක් පෙන්නනවා, ඒ මාර්ගයේ හුදෙක් එතරවීම පිණිසමයි. මාර්ගයේ තියෙන සම්පූර්ණම එතරවීම පිණිසයි ඒ මාර්ගයවත් හිතේ කරේ තියාගෙන යන්න බුදුරජාණන් වහන්සේ අනුදන්ව දාරන්නේ නැහැ. ඉතින් ටිකක් ගැඹුරු කාරණාවක්. ඉතින් ඒ නිසා දිට්ඨි විසුද්ධිය ගත්තාම ටික ටික හිත පිරිසුදු වෙන්න අපේ හිතේ තියෙන සම්මාදිට්ඨිය තව පිරිසුදු වෙන ස්වභාවයක් තියෙනවා. මුලින් තියෙන සම්මාදිට්ඨිය නෙමෙයි ආයෙ තව ටික කාලයක් යනකොට තියෙන්නේ. ආයෙ තව ටික කාලයක් යනකොට ආයෙත් තව ටිකක් දෘෂ්ටිය පිරිසුදු වෙලා. ඉතින් අන්න මේ වගේ අපේ ඉලක්කයම විපරිණාමයකට ලක් වෙනවා. අපි තුමේ යම්සියෙන් නිවන් දකින ඉලක්කයකින් මේක පටන් ගන්නවා. ටික කාලයක් යනකොට අර ඒ ඉලක්කයම විපරිණාමයකට ලක් වෙනවා. තමන් මුලින් ඉස්සරහින් තියාගත්ත ඉලක්කය නෙමෙයි ඔන්න ටික කාලයක් භාවනාවේ නැත්තම් මේ ධර්ම මාර්ගයේ යෙදුනට පස්සේ හිතේ තියෙන ඉලක්කය. ඉලක්කයමත් ඔන්න විපරිණාමයකට ලක් වෙලා. මොකද අපි කෙලස් බරිතව තමයි මුලින් ඉලක්කයක් තියාගෙන මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ නිවන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා අපි නිකන් හිතේ යම් සංකල්ප මේ මට්ටමකින් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. නැත්තම් අපේ ඉලක්කයක් තියාගන්නවා. නමුත් අපේ හිත තව තව පිරිසුදු වෙන්න හිත කෙලෙසුන්ගෙන් අඩුවෙන්න නිදහස් වෙන්න අර තමන්ගේ දෘෂ්ටිය තව පිරිසුදු වෙනවා. තමන්ගේ දැකීම තව පිරිසුදු වෙනවා. අර තමන් කලින් දාලා තිබිච්ච පාට කණ්ණාඩි අයින් කළා තව ඊට වඩා පිරිසුදු කණ්ණාඩිය කරහා බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. එතකොට අන්න තමන්ගේ ඉලක්කය විපරිණාමයකට ලක් වෙනවා, ප්‍රතිපදා විපරිණාමයකට ලක් වෙනවා, තමන්ගේ ජීවනෝපාය නැත්තම් මේ සම්මා ආජීවය වෙනස් වෙනවා. එහෙම එකතකින් මේ විපරිණාමයකට ලක් වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට දිට්ඨි විසුද්ධිය සම්බන්ධයෙන් ඉතින් ඔය වගේ පෙන්ලා දෙනවා. ඉතින් මම හිතනවා අපි ටිකක් විස්තර ටිකක් කතා කළා. ඉතින් තව සෑහෙන කතා කරන්න පුළුවන්. මම හිතනවා අපි පොඩ්ඩක් සාකච්ඡාවක් වශයෙන් මේ 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 සෙනසුරාදා වැඩසටහන කරන නිසා මම අනිකුත් ස්වාමින් වහන්සේලාගෙනුත් ඊළඟට උපාසක මහත්වරුන්ගෙනුත් ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
ශාසනාව විදිහට පෙන්වන්නේ සබ්බපාපසා කරන අකුසලස් උපසම්පදා සජිත්ත පරියෝධපන ඔය පද තුනනේ. ඔව්, ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
සබ්බපාපසා කරන කුසලස් උපදම්පදා සජිත්ත පරියෝධපන. ඔව්, සබ්බපාපසා කරන. ඉතින් මුලින්ම එතකොට පවුන කර ඉඳීමක් කතා කරන්න වෙනවා නේද? කුසල අකුසල වෙන් කළ හඳුනා ගන්න වෙනවා. ඒක තමයි ඇත්තටම සම්මාදිට්ඨියේ මුල්ම අවස්ථාවක් වශයෙන් පෙන්වනවා සම්මාදිට්ඨි සූත්‍රයේදී. සරියුත් මහරහතන් වහන්සේ මතක නමාකාරයකින් කොහෙද නේද පෙන්වන්නේ සම්මාදිට්ඨිය? මතකද කී ආකාරයකින් පෙන්වනවද කියලා? මතකද ආකාර කීපයකින් සම්මාදිට්ඨිය පෙන්වනවා. ඒ කියන්නේ එක ආකාරයකින් පෙන්වනවා. ඊට පස්සේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලා අහනවා, ස්වාමිනී මීටත් වඩා වෙනස් ආකාරයකින් සම්මාදිට්ඨිය පෙන්වන්න පුළුවන්. එහෙමයි, තවත් මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා ඔන්න තවත් ආකාරයෙන් පෙන්වනවා. අර පෙන්වන්නේ කුසලංච පජානාති අකුසලංච පජානාති ඔය විදිහට පෙන්වනවා. ඊළඟට අපිටම සම්මාදිට්ඨිය මේ මොකද්ද මේ මොකද්ද පටිසමුපාදයේ අංග වශයෙන් ඒ විදිහට එක එක ආකාරයෙන් පෙන්වනවා. ඔතනදී දැන් කුසල් අකුසල් මොනවාද කියලා දැනගන්නත් එකතකින් අපි බුද්ධ වචනේට අහුම්කම් දෙන්න වෙනවානේ. නැත්නම් අපිට ඕන දේවල් දැන් දැන් උදාහරණයක් වශයෙන් දැන් සමහර ආගම් තියෙනවා, ලබ්ධීන් තියෙනවා. ඒගොල්ලෝ කුසල් වශයෙන් කියන දේවල්, ඒගොල්ලෝ අකුසල් කියලා වශයෙන් කියන දේවල් ඒ ඇත්ත වශයෙන්ම කුසල්ද අකුසල්ද කියලා පොඩ්ඩක් ප්‍රශ්නකාරී වෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමුන්න යාගයක් කරනවා. අපි දැන් ඔන්න බ්‍රාහ්මණික ආගම කියලා ඒකදී ඔන්න සත්තු මරලා යාගයක් කරනවා. එතකොට මේක කුසලයක්ද කියලා අන්න කෙනෙකුට ප්‍රශ්න නගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ඔන්න මේ ගංගානංග නදියේ ගිහිල්ලා යම්කිසි දෙයක් යම්සි මුහු මේ මූර්තයක් අල්ලලා, ඒ කියන්නේ යම්සි වෙලාවක් අල්ලලා ඔන්න ඔයකේ නානවා. එතකොට මේක කුසලයක්ද කියලා එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ සාමාන්‍යයෙන් එක එක ලබ්ධීන් වල කුසල් කියලා කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියන එක ඒ ලබ්ධියට අනුව වෙනස් වෙලා තියෙනවා. කියන ශාස්ත්‍රුන් වහන්සේට අනුව වෙනස් වෙලා තියෙනවා. නමුත් ඉතින් අපි බුදුරජාන් වහන්සේ සරණ ගියාම ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේවයි කුසල්, මෙන්න මේවයි අකුසල්. අපි තුමු අකුසල් පැත්තෙන් ඔන්න 10ක් පෙන්නවා දස අකුසල් කියලා. ඒ කියන්නේ කයින් වෙන්න පුළුවන් අකුසල් 3ක්, වචනෙන් වෙන්න පුළුවන් අකුසල් 4ක්, ඊළඟට මේ මනසින් වෙන්න පුළුවන් අකුසල් 3ක් වශයෙන්. ඒතර මේ වගේ අපි අර සරලව අපේ බුදු දේශනාවට අනුව පොඩ්ඩක් බලනකොට ඔන්න මෙන්න මේවනම් කුසල්ය, මෙන්න මේවනම් අකුසල්ය කියලා ඔන්න පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අර එහෙම තැනකින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒතර සබ්බපාපස අකරණම් කියන තැනකදී ඒතර මට හිතෙනවා, ඒ කියන්නේ අපි අර මුලින්ම ඒ කියන්නේ තාම අපේ හිතේ පිරිසුදු භාවයක් නැහැ. ඉතින් ඒ හින්දා තාම මේක හිත නිරන්තරයෙන් බැලෑරුම් කෙලස් වලින් කෙලසෙනවා. හැබැයි දැන් ඔන්න බුද්ධ වචනයට අහුම්කන් දීලා මෙන්න මේ විදිහට කටයුතු කරත් නම් මට සෑහෙන්න පව් සිද්ධ වෙනවා කියලා අන්න තේරුම් අරගන්නවා. තේරුම් අරගෙන අන්න ඒ පව් ටික අඩුතරමින් නොකර ඉන්න උත්සාහත් වෙනවා. ඉතින් අපි ඉන්න තැනකින් මේ පටන් ගන්න වෙන්නේ නේද? අපි තුමු ඔන්න පස්පව් කරමින් ඉන්න මිනිස්සෙක්. එයාට ඔන්න යම්කිසි දහම් පදයක් අහන්න ලැබුණා. එයාට ඉතින් තේරෙනවා දැන් මෙච්චර මම බරපතල අකුසල් කරනවා. එහෙමනම් දැන් මේ බරපතල අකුසල් වලින් මම වළකින්න ඕනේ කියලා ඔන්න අපි තුමු එතනින් ඒ අකුසල් මට්ටමක් ඔන්න දැන් ප්‍රහාණය කරනවා. ඉතින් ඒ අකුසල් ටික දැන් ටිකක් අමාරුවෙන් මුලින් නොකර ඉඳලා පස්සේ ඔක පුරුදු වෙනකොට දැන් එයාට පුළුවන් කමක් නැත්නම් හැකියාවක් ලැබෙනවා ඒ බරපතල අකුසල් නොකරම ඉන්න. දැන් ඊට පස්සේ හැබැයි ඉන් එහාට තොඩක් ආය යනවා. දැන් මේ තව අපි තුමු ඊට වඩා වෙනස් අකුසල් ටිකක් දැන් කෙරෙනවා. අර තරම් ප්‍රබල නැහැ හැබැයි ඊට වඩා ටිකක් සියුම් අකුසල් ටිකක් කෙරෙනවා. අන්න ඊට පස්සේ ඒ මට්ටමේ අකුසල් ටිකක් පිරිසුදු වෙනවා. ඉතින් ඔහොම අර ටික තමයි අකුසල් ප්‍රහාණය කිරීමක් කරන්න වෙන්නේ. ඊළඟට කුසලස්ස උපසම්පදා. ඊළඟට අපේ දැන් හිතේ යම් යම් කුසලතාවයන් දිනු කරගන්න සිද්ධ වෙනවා. කුසලස්ස උපසම්පදා කියන එකෙන් අපි හිතුවොත් නිකන් දැන් ඔන කුසල් කිරීමේ කියලා ඊට වඩා හිතේ මට නම් හිතෙන්නේ හිතේ තියෙනවනේ යම් යම් හැකියාවන් ටිකක්. ඔන්න සතිය කියලා හැකියාවක් තියෙනවා. ඒකාග්‍රතාවය කියලා හැකියාවක් තියෙනවා. ප්‍රඥාවක් කියලා හැකියාවක් තියෙනවා. අන්නේ හැකියාවන් තේරුම් අරගෙන බුද්ධ වචනයකට සවන් දීලා ඒ ඉස්සරහට ගතියුතු ශක්තියින් ටිකක් ඉස්සරහට ගන්න වෙනවා. හිතේ යටපත් කළ ගතියුතු දේවල් යටපත් කරලා නිවරණ ධර්ම පැත්ත ටිකක් යටපත් කරලා ඉස්සරහට ගත යුතු කුසල ධර්ම ටිකක් ඉස්සරහට ගන්න වෙනවා. කුසලස උපසම්පදා කියවම අන්න ඒ තුල පිහිටලා ඒවා වර්ධනය කරලා ඒවා ඔසවා තබන ස්වභාවයක් තමයි තියෙන්නේ. සමහර උපසම්පදා කියන වචනේ තියෙන්නේ ඔසවා තබනවා. සීලෙන් උස්සල තියෙනවා. කිනාගේ අදහසක් තියෙන්නේ. ඉතින් එතකොට අන්න හඳුන ගන්න වෙනවා බුදුයන් වහන්සේට අනුව මොනවාද බුදුහාඳුරෝ කියලා තියෙන මේ හිතේ වර්ධනය කළ යුතු කුසල් පැත්ත මොකද්ද කියලා ඔන්න තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ පැත්ත වර්ධනය කිරීම සඳහා වෑයම් කරනවා. කුසලස උපසම්පදා ඒ සඳහා වෑයමක් අවශ්‍යයි. මුලින් හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. හඳුනාගෙන මෙන්න මේ දේවල් මේ පුරුදු කරන්න වෙනවා, මේ දේවල් වර්ධනය කරන්න වෙනවා කියලා අන්න උත්සාහයක් දරනවා. මේ සඳහා සෑහෙන වෑයමක් දරනවා. සචිත්ත පරියෝ දපනවා. ඊළඟට සිත හාත්පසින් පිරිසුදු කරගන්නවා. දැන් ඊට පස්සේ තව එකතකින් අර කිසිතේ අකුසල් යටපත් කරලා කුසල් පක්ෂයේ ඉස්සරහට ගත්තාම තමයි දැනට මොනවාද හිතේ තත්ත්වේ, දැනට මොනවා මොකක් හින්දාද මේ හිත තවදුරටත් මේකේ කැකෑරෙන්නේ, තවදුරටත් මේක කෙලසෙන්නේ මොන මොන ප්‍රශ්න නිසාද, තමන්ගේ හිතේ බලපවත්නා වැරදි පුරුදු මොනවද, ආශ්‍රව ධර්මයන් එහෙම මොනවද කියලා අන්න ටිකක් තේරෙන්න ගන්නේ අර වගේ වර්ධනය වෙච්ච මට්ටමකදීනේ. මුලදී නිකන් කුණු ගොඩක් ඇතුලේ අපි ඉන්නකොට කුණු ගොඩේ තියෙන ගඳක් අපිට දැනෙන්නේ නැහැ. කුණු ගොඩේම ඉන්නේ. නැත්නම් කුණු ගොඩට තව ගිරිනලක් පොඩි කොළ කැල්ලක් දැම්ම කියලා මේකේ මේ හානියක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් හිත පිරිසුදු වෙන්න අර අකුසල් වලින් නැත්නම් හිතේ බලපවත්නා වූ විවිධාකාර කෙලෙස් ප්‍රවාහයන්ගෙන් සිද්ධ වෙන හානිය තේරෙන්න ගන්නවා. අන්න ඊට පස්සේ සත්‍ය පරියෝධ අපනම් කියලා මේ හිත හැකිතාක් අන්න පිරිසුදු කරගන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගෙම සිත තේරුම් ගනිමින් අන්න පිරිසුදු කරන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් එින්දා මට තේරෙන හැටියට ඔය ගාථාවේදී අර මුලින් අකුසල් ප්‍රහාණය කරමින් අකුසලයන්ගෙන් වළකිමින් ඒ බරපතල පැත්ත වළක්ව ගන්නවා. ඊළඟට හිතේ දියුණු කරගත යුතු ගුණධර්මයන් හඳුනාගෙන ඒ දියුණු කරගත යුතු ගුණධර්මයන් ඔසවා තබනවා. ඊළඟට අන්න තමන්ට තේරෙනවා තාමත් මේකේ තියෙනවා යම් යම් කුණු කන්දල් තියෙනවා. තාමත් මේකේ කෙලස් තියෙනවා. අන්නේ කෙලස් ටිකිනුත් අන්න මේ හිත පිරිසුදු කරනවා. ඉතින් ඔන්න ඕක තමයි මට නම් තේරෙන විදිහට මේ සෑම බුදු කෙනෙක්ම කියන්නේ කියලා. කුසල දස කුසල් වලින් වැලකීමම කුසල දස කුසල් විදිහට එහෙමත් දක්වනවා. එහෙමත් දක්වනවා. එහෙනම් එහාට ගියපු එකක් හැබැයි දෙවෙනි පදේ අදහස නේ සොයනදු. කුසල සෝප සම්පදාකෝ. ඔව් මටත් හිතෙනවා ඊට වඩා එහාට ගිය මට්ටමක් කියලා. ඉතින් අපි නිකන් අර දස කුසල් කියලා කියන්න ගත්තොත් ඔන්න ප්‍රාණ ඝාතයෙන් වැලකී සිටීම, අදත්තා දාණයෙන් වැලකී සිටීම මේ විදිහේ කතා කරන්න වෙන්නේ. නමුත් ඊට වඩා එහා මට්ටමක් වෙනදි පෙන්වනවා කියලා තමයි මටත් හිතෙන්නේ. අතෙන්දී අර වලකින පැත්ත විරති සීලයක් කතා කරන්නේ. දැන් ඊට වඩා වෙනත් චාරිත්‍ර ශීලයක් ගැන එහෙම නැත්නම් ඊට වඩා එහා ගිය දියුණු කරගත යුතු පැත්තක් ගැන ඇත්තටම දේශනා කරනවා. එහින්ද සීලය ඔව් කියන්න.
හදසන් මට පොතක හම්බුණා.
ඔව්.
සම්පපාපස්සා කරන කෙනෙක් සීල ශික්ෂා වලලා.
ආ.
කුසලස්ස උපසම්පදා කෙනෙක් සමාධි ශික්ෂා වලලා.
ආ.
ඒ සමිත අතිත්ත පරිවදපණ කෙනෙක් කක්ෂා ශික්ෂාවක්
කියලා. ඔය ඒකත් හොඳ අර්ථ දක්වීමක්. මොකද ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධම සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වන්න පුළුවන් කියලා නේද? ඉතින් කුසල මේ සම්භවවක්සා කරසං අකරණං කියලා ගොහම ඉතින් කාතකින් සීලය පැත්ත කතා කරනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට කුසලස්ස උපසම්පදා කියුවාම ඒකයි අර මටත් නිකන් හිතුනේ මේකේ අර උපසම්පදා කියන වචනේම තියෙන්නේ ඔසවා තබනවා කියන අදහස. එතකොට මේ ඔසවා තබන්නම් වෙන්නේ හොඳ පැත්ත. හොඳ ගුණධර්ම මොනවද කියලා හඳුනගෙන ඒ ටික ඔසවලා තියන්න ඕනේ. ඒ ටික තව වර්ධනය කරන්න ඕනේ. මොකද ඒ ටික වර්ධනය නොකර මේක ගොඩ දාන්න බෑ. ඒකයි භාවනාවකින් අහර මෙහෙ වෙන්නේ. හිතේ ඇත්තට මේ නිවරදීව කුසල් දහම් ටිකක් තේරුම් අරගෙන ඒවා තව ඒවටම ශක්තිය දෙනවා. ඒවම තව ධෛර්ය කරනවා. ඒවම තව වර්ධනය කරනවා. අන්න ඊට පස්සේ මේක පොඩ ඉස්සලා එන්න ගන්නවා. ඒ බඳු මනසකට තමයි වැටහෙන්නේ මේක තියෙන ප්‍රශ්න ටික. ඇයි මේ හිත මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ? ඇයි මෙයා මං කියන දේ අහන්නේ නැත්තේ? ඇයි තාමත් මෙයා අකුසල් වලට දුවන්නේ? අන්න තමන්ගේ තියෙන පුරුදු ටික ආශ්‍රවයන් ටික අහු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ආශ්‍රව ප්‍රහාණය කරන්න වෙනවා. ඉතින් ආශ්‍රව ප්‍රහාණය කරනවා කියන එක ඉතින් දීර්ඝකාලීන වැඩක්. ඉතින් ඒ ඔක්කොම මුළු ටික එකතකින් භාවනාව කියන්න පුළුවන්. නැත්නම් විපස්සනාවක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාව දිනු කිරීමක් කියලා කියන්න පුළුවන්. ඒතර තන ප්‍රඥා ශික්ෂාව සම්බන්ධ වෙනවා. මේ සචිත්ත පරියෝධපණන් කියලා ප්‍රඥා ශික්ෂා වශයෙන් තින් හඳුන්වන්න පුළුවන්. මම හිතනවා ඒකත් හොඳ අත්දැකීමක් කියලා.
සෙන්සාසනේ මේ තා පොඩි හිතිච්ච දැස් වෙන සොය දැන් පද තුනම අන්තිමට නිකන් හිත පිරිසුදු කිරීමම තමයි බුදුරු කියන්නේ කියන தත්ත්වයට ගන්න එන ගතියකුත් තියෙනවානේ සෙන්ස. ඒ කියන්නේ හිත පිරිසුදු කරන්න යන කෙනෙක්ට තේරෙනවා පව් කරලා මේක කරන්න බැරි ගතිය. එහෙම ඊට පස්සේ කුසල් දහම් වඩන්න ඕනේ කතියකුත් තියෙනවා. ඊට පස්සේ අන්තිමට කොහොමද ඒ කියන්නේ පද තුනේම අදහස නිකන් අන්තිමට නිකන් හිත පිරිසුදු කරන්න කියන වගේ දෙයක්.
ඔයදී ඒකත්කෙන් ඉතින් ඒක තමයි පරමාර්ථය. නමුත් අර ඒකට එන්න යම්කිසි ප්‍රතිපදාවකට යන්න වෙනවා නේද? අපිට කෙනෙකුට කියන්න පුළුවන් හිත පිරිසුදු කරගන්න කියලා කියපු පළියට ඒක කරන්න බෑ. අපි තුම අපි හිත පිරිසුදු කරගන්න කියලා ඔන්න අපි පොඩ්ඩක් භාවනා කරලා ආයි අපි ගිහිල්ලා හත්තු මරනවා නම් ආයි අදත්තාදානයක් කරනවා නම් ඒ කියන්නේ පිරිසුදු වෙලා නැහැ නේද ඒකත් නේද? ඒ නිසා අර ඉස්සෙල්ලා රළු මට්ටමකින් මේ අපි දැනට ඉන්නේ බොහොම රළු මට්ටමක නම් ඒ රළු මට්ටමම ඉස්සෙල්ලා පොඩ්ඩක් අඩු කරගන්න වෙනවා. අපි යම් පමණකට ශික්ෂාකාමී වෙන්න වෙනවා. ඊට පස්සේ ඊළඟ මට්ටමේදී ඔන්න ඊට වඩා ඒ මට්ටමේ තියෙන රළු භාවය තේරුම් ගන්න ඒක අඩු කරලා ආයෙ ඊට වඩා සියුම් භාවයට එනවා. ඊට පස්සේ ඊට වඩා සියුම් භාවයට යනවා. ඒහල ඒකනේ වල දැන් කටුකුරුන් සාන්නාංශ හිම පෙන්නන්නේ මෙතන තියෙන එකතකින් ප්‍රායෝගික බවක් කියලා. ප්‍රායෝගික බවක් සාපේක්ෂ බවක්. එක මට්ටමකින් ඊළඟ මට්ටම. මොකද ඉදන් නිසායි ඉදන් පජහත කියලා එහෙම අර ප්‍රකාශයක් එහෙම ඉන්නේ. මේක පාවිච්චි කරලා ඊළඟ දේ අතහැරලා දානවා. තව එකක් පාවිච්චි කරලා ඊළඟ දේ අතහැරලා දානවා. තව එකක් පාවිච්චි කරලා ඊළඟ දේ අතහැරලා දානවා. නිකන් අර ඉනිමගක් නගිනා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඉතින් අපි තාම ඉන්නේ පොළවේ කියලා තේරුම් ගන්න දැන් නම් ඉන්නේ බොහොම එක අතකින් අපි හිතමු අනාරක්ෂිත තැනක කියලා අපි තේරුම් ගන්න ඔන්න පිරිසුදු වීම සඳහා නැත්නම් ආරක්ෂාවක් ඇති කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. දැනට තියෙන බරපතල මට්ටමේ දේවල් වලින් ආරක්ෂා වෙන්න උත්සාහත් වෙනවා. මොකද හිත පිරිසුදු කරන එකට එකපාරට අත තියන්න බෑ. කරගත යුතු දේ ඒක තමයි. නමුත් එකපාරට කරන්න බෑ. මොකද හිත ගැන තේරෙන්නේවත් නැහැ. දැන් අපිට දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් භාවනා පැත්තෙදිම කතා කරනකොට ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපස්සනාව කොටසදී ඔන්න බුදුහාඳුරගෙන චිත්තානුපස්සනාවට යන්න එපාය. හිතේ සතිය හොඳට පිහිටලා නැත්තම් හිතේ සම්පජඤ්ඤය පිහිටලා නැත්තම් චිත්තානුපස්සනාවට යන්න එපා කියනවා. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ඔන්න ප්‍රකාශයක් කරනවා චිත්තානුපස්සනාව කොටසදී කියන්නේ. ඒ කියන්නේ Tamanta තියෙන මුට්ටස් සතියක් නම් අසම්පජඤ්ඤයක් නම් මේ තේරුමක් නැහැ කියනවා චිත්තානුපස්සනාවට ගිහිල්ලා. මේක අනුදැනව දරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපි සුල හොඳට පිහිටි සතියක් තියෙන්න වෙනවා. යම් පමණකට වර්ධනය වෙච්ච ප්‍රඥාවක් යම් පමණකට වර්ධනය වෙච්ච සම්පජඤ්ඤයක් තියෙන්න වෙනවා. ඊට පස්සේ තමයි මේ බඳු තැනක පිහිටලා තමයි හිත දිහා බලන්න වෙන්නේ. මොකද එහෙම නැත්තම් හිත දිහා බලන්න ගියාම දන්නේම නැතුව හිතේ තියෙන ඒ ආකර්ෂණීය ශක්තියට නැත්නම් හිතේ තියෙන චපල ස්වභාවයට හිතේ තියෙන වංචනික ස්වභාවයට අපි දන්නේම නැතුව අහු වෙනවා. මුලදී පොඩි සතියක් තියනවාක බලන්න ගියාට හිතේ යන අර ඉතාම මේ පුදුමාකාර වංචනික කෙලෙස් හරහා දන්නේම නැතුව අපි ඒකේ වහලෙබ් බවට පොඩ්ඩ අපේ ශක්තිය අඩු වෙනවා. අපේ සතිය දුර්වල වෙනවා. මෙතන අපි හරහාම මෙතන යන කෙලෙස් ප්‍රවාහය වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා අපි ඒකට ගහගෙන යනවා. සම්පූර්ණ දැන් අපි ප්‍රපංචයක ඉන්නේ, සම්පූර්ණ ක්ලේශයක ඉන්නේ. ඒ නිසා චිත්තානුපස්සනාවට යන්න කලින් අපි සාමාන්‍යයෙන් භාවනා ක්‍රමවල දියුගන්නනවා කායනුපස්සනාවකින් වේදනානුපස්සනාවකින් සතිය සම්පජඤ්ඤය දිනු කරන්න කියලා. ඒ නිසා දැන් අපි මේ හිත පිරිසුදු කර ගැනීම තමයි අපි තුමු ඒකායන පැත්ත වෙන්නේ. නමුත් එතෙන්ට යන්න කලින් අන්න සීලයක් කියන්නේ බරපතල වශයෙන් අපේ කයෙන් වෙන සීලය මේ වෙන වැරදි ටික අපි පොඩ්ඩක් සීලයක් පරිහරණය කිරීම තුළින් తాවකාලිකව නවත්ත ගන්නවා. මේක මේ తాවකාලික ගොඩ දැමිල්ලක් තියෙන්නේ. සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. මොකද මේ දැන් මේ ටිකත් දැන් මේ හිතෙන් එන බොහොම ප්‍රචණ්ඩ සිතුවිලි හරහා මගේ අතින් සතෙක් මැරෙන්න පුළුවන්. ප්‍රචණ්ඩ සිතුවිලි හරහා මගේ අතින් කාමී වර්ධව හැසිරෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන මේ ශික්ෂාපද ටිකකට මුවා වෙලා යන්තම් පොඩ්ඩක් බේරෙනවා. මේක කඩුව තපරාදී මේ සීලයක් කියලා එකක් තියෙනවා. මම දැන් පොඩ්ඩක් උත්සාහයක් දරනවා. එහෙම කියලා පොඩ්ඩක් නිකන් අර ඒක පැත්තකට හේතු වෙලා යන්තම් බේරෙනවා. එඟ බේර ගන්නවා. පස්සේ තමයි ඉතින් එකතකින් අර මේක නියමම හේතු ටික හොයලා ගහන්න වෙන්නේ අන්තිමට. නියමම හේතු ටික එකතකින් බැලුවාම ඔන්න අනුසය පැත්තක්නේ කතා කරන්නේ. රාග අනුසයක් නැත්තම් පටිඝ අනුසයක්. ඒවා නිසානේ අපි ඔන්න කාමයේ වරදවා හැසිරෙන්නේ. නැත්තම් අපි තුමු සතෙක් මරන්නේ, හොරකමක් කරන්නේ. අන්න ඒ කෙලින්ම යට තියෙන අකුසල් මට්ටමක්නේ. අකුසල මූල මට්ටමක්නේ. ඔක්කොම අන්තිමට ක්‍රියාත්මක කරන්නේ. ඒවත් දැකලා ප්‍රහාණය කරනවා කියන එක බොහොම සූක්ෂම වැඩක්. ඉතින් අර තවත් පැත්තකින් කියනවා නම් අපි හිතමු අපිට යම්ස කෙනෙක්ට අපි හිතමු ඔපරේෂන් එකක් කරන්න තියනවා නම් දැන් එයාට දුන්නොත් එහෙම මේ කෙලින්ම අපි හිතමු මාළු කපන මිනිස්සෙකුට මේ මිනිස්සෙක් ඔපරේට් කරන්න කියලා දුන්නොත් එහෙම කරන්න බෑනේ. මොකද එයාට ඒ සූක්ෂම හැකියාවක් නැහැ. මොකද ඒක කරන්න නම් වෙනම සර්ජන් කෙනෙක් ඉන්නවා. මිනිහා ඒකට සූදානම් වෙලා තියෙනවා. එයා ඒකට පුහුණුවක් ලැබලා තියෙනවා. ඒ වගේ අපිත් අර දැන් හිත පිරිසුදු කරගන්නවා කියන කාර්යයේදී ප්‍රඥා ශික්ෂාවෙදී තියෙන බොහොම සූක්ෂම මට්ටමක් තියෙන්නේ. ඒ සූක්ෂම මට්ටමට ඒම සඳහා අපි කියන්නේ බොහොම සූක්ෂ්මේ පොඩ 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 රළු මට්ටමක ඉඳන් ඊට වඩා සියුම් භාවයට ඒ මට්ටම ඉඳන් ඊට වඩා සියුම් භාවයට ඒ මට්ටම ඉඳන් ඊට වඩා සියුම් භාවයට ඔන්නෝම ටික 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 උඩට ආපු ආවොත් තමයි අර වගේ සියුම් තැනකින් කපා ගන්න හම්බෙන්නේ නේද ඒක තමයි ඒ වගේ තැන්වලදී ඇත්තටම ඔය මේ ඕක ගැන කතා කරනවා දැන් මේ තැන් මේ ස්වාමීන් වහන්සේලා එහෙමත් කියන්නේ ඔය වගේ අර ශික්ෂාපද කීපයක් එකිනෙකට පටහැනි වෙන අවස්ථාවක්. ඒ කියන්නේ දැන් අපිට බොරුවක් කියන්නත් බෑ. හැබැයි ඇත්ත ප්‍රකාශ කිරීම හරහා මේ අහිංසක මිනිස්සෙක් ජීවිතක්ෂයට පත් වෙනවා කියන එකක් වෙන්න ඉඩ තියෙනවා. එතෙන්දී අපි මොකද්ද මූලිකත්වයට ගන්න ඉස්සරහට ගන්න බොරු නොකිය ඉන්න එකද නැත්නම් අපි මේ බොරුවක් කියලා මර මිනිස්සෙක් ජීවිතේ බේරන එකද කියලා එකතතකින් මේ අපිට සංසන්දනයකට යන්න වෙනවා. ඒ නිසා ඒ සාමාන්‍යයෙන් දැන් ඇත්තක් වුණත් ප්‍රකාශ කරන්න බුදුහාමුදුරුවෝ කියනවානේ පැති කීපයක් බලන්න කියලා. ඇත්තක් වුණත් කියන්න එපා කියනවා එතන සුදුසු නැත්තම්. ඒ කට්ටිය මේ වෙලාවේ සුදුසු මේ ලෑස්තිලා නැත්තම් ඇත්ත වුණත් කියන්න එපා කියනවා. ඊළඟට ඒ කියන්නේ වෙලාව බලන්න වෙනවා මේ ඇත්ත කියන්න උනත්. ඇත්ත කීම හරහා ප්‍රශ්නේ තව වැඩි වෙනවා නම් ඇත්ත නොකියන්නේ කොහොමද හොඳයි. ඇත්ත කියන්න ගිහිල්ලා මිනිස්සු කරදරේ වැටෙනවා නම් තියෙන පද්ධතිය කැඩෙනවා නම් ඊට වඩා හොඳයි ඉන්න කියන්නේ. ඉතින් ඒ වගේ අර ඇත්ත උනත් අපි ඔහේ දන්නා අය මේක තමයි ඇත්ත කියලා ඔහේ එකෙන් ගහ දෙන්න බෑ. ඒකෙන් දරස් ගාලා කියලා දාන්න බෑ. පරිසං වෙන්න වෙනවා ඇත්ත උනත් කියද්දි. ඉතින් ඒ නිසා මලත් හිතනවා ඉතින් ඔය වගේ තැන්වලදී ඉතින් පරීක්ෂාකාරී වෙන්නනෝ කොයිකද මෙතෙන්දී ඉස්සරහට ගන්න මේ ශික්ෂාපද දෙකෙන් කොයිකටද ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියන එකට නම් එහෙම يعني අවස්ථානුකූලව ගන්නවා මිසක් ඒකාන්ත වශයෙන් කියන්න බෑ ආන්න මේ ශික්ෂාපදයට වඩා මේක ප්‍රබලයි මේකට වඩා මේක ප්‍රබලයි මෙහෙම තුනක් පෙළ ගහලා තියෙද්දි මෙන්න මේකටයි මුල් තැන දෙන්න ඕනේ කියලා එහෙම නියමයක් වශයෙන් ඉදිරිපත් කරන්න අමාරුයි නේද මොකද අනිත් ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔව්
තවත්
පැත්තක් තියෙනවා දැන් තමන්ට අදාළව නම් දැන් බුදුරජාණන් වහන්සේගේ ජාතක බෝසතාණන් වහන්සේගේ ජාතක වලම තියෙනවා කියන තමන්ට අදාළව නම් තමන් බේරීම සඳහා බුරු කියලා නෑ. දැන් අර එක විවිධාකාර තැන්වල උදාහරණ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ මොකද්ද ප්‍රශ්නේ මේ දෙයකට අඹ කඩන්න යනවා. කියන්නේ මේ අනුන්ගේ තැනක අඹ කඩන්න යන්නේ. මේ බෝසත්යන් වහන්සේ. ගිහිලා අහු වෙනවා. ඊසෙ කෙලින්ම ඉතින් කියනවා මේ රජවාසලේ අඹ ගහකටද ඔන්නෝම නැගලා මොකද්ද ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් කෙලින්ම හැබැයි කියලා දානවා. ඉතින් ඔව් මම තමයි වැඩේ කළේ. හැබැයි කෙලින්ම බෙල්ල ගහලා යන බවත් දන්නවා. එසා කියන්නේ බෝසතාණන් වහන්සේගේ කියන්නේ ඒ බෝධිසත්ත්ව කාලයේ වෙනත් අකුසල් වෙලා තිනවලු නමුත් වෙලා නැති ප්‍රධාන අකුසලයේ තමයි බුරු නොකියන එක. ඒ නිසා يعني තමන්ට නම් අදාළ වෙන්නේ බුරු නොකියා බෙල්ල ගහලා දෙයක් කරන්න දෙයක් නැහැ. යන්නේ වගේ තැන් තියෙනවා. ඒ කියන්නේ මොකද සත්‍යවාදීත්වය කියන එක බුදුරජාණන් වහන්සේගේ දහමේ නැත්තම් බෝසතාණන් වහන්සේගේ චර්යාවේ පුදුම විදිහට තියෙනවා. මොකද සත්‍ය සොයා යන ගමනක් නේ තියෙන්නේ. චතුරාර්ය සත්‍යයක් නේ අවබෝධ කරගන්න යන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනක නිකන් වංක වෙලා නැත්නම් අසත්‍ය ප්‍රකාශ කරමින් බොරු ප්‍රචාර කරමින් එහෙම යන්න ගමනක් බෑ. මෙතන තියෙන එතකොට මේ වංක ප්‍රතිපදාවක් තියෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ බොහොම ඍජු ප්‍රතිපදාවක්, අවංක ප්‍රතිපදාවක්, සාමිච්චි පටිපන්න ප්‍රතිපදාවක්. ඉතින් සත්‍ය හොයා යන ගමනක් තියෙන්නේ. ඉතින් එතකොට සත්‍යවාදී වීමක් කියන එක ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔය දැන් අර තවත් මේකක් තියෙන්නේ මේ මුදු ලක්ෂණ මේ ජාතකයේ කියලා එහෙම. ඉතින්දී මතකද ජාතකය? ඒ අර දැන් රජ කෙනෙක් මේ බොහොම පැහැදෙනවා මේ බෝසතාණන් වහන්සේ එතකොට තාපසෙක්. ඊට පස්සේ මේ බොහොම පැහැදිලා ඉතින් ඔක්කොම ආවතේව කරන්න ගන්නවා. ඊට පස්සේ මේ තාපසයාට තමන්ගේ මේ මොකද්ද මගුල් මොකද්ද ඒකට කියන්නේ? මගුල් වියනේ තනකුත් හදලා දෙනවා. කුටියකුත් හදලා දෙනවා කියලා හිතමුකෝ. දැන් ඉතින් මේ තාපසතුමා දැන් මෙතන තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් දැන් මේ රජවාසලෙන්ම දැන් දානෙත් දෙනවා. ප්‍රස්සේ ඉතින් එක අවස්ථාවකදී මේ මොකද්ද ප්‍රත්‍යන්ත දේශයක් කැළඹිලා රජතුමාට යන්න වෙනවා. ගියාට පස්සේ ඉතින් දැන් වැඩේ බාර දෙනවා මේ දාන ටික දීලා ඔක්කොම ටික කරන්න කියලා මේ මුදු ලක්ෂණා කියන බිසවට. දැන් ඉතින් වෙන දේ හිතාගෙන බලන්න නේද? ඊට පස්සේ ඉතින් දැන් මුදු ලක්ෂණා දේවිය තමයි ඉතින් දානෙ දෙන්නේ හරමෙහි. ඉතින් එක දවසක් දැන් මේ බෝසතාණන් වහන්සේ දැන් මේ يعني ඍෂීන් වහන්සේ දානෙ ගන්න ඔන්න රජවාසලට එනකොට මොකද්ද අ හේතුවකට අර බිසවගේ මේ නපුරු තැන් විවෘත වෙනවා. ප්‍රෙද්ද පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. තමන්ගේ සළු එහාට මෙහාට වෙනවා. ඉතින් එතකොට අන්න බෝසතාණන් වහන්සේගේ නොති අර කලින් යටපත්ලා තිබිච්ච රාගේ ඔන්න මතුවෙනවා. මතුවෙලා දැන් මේ දෙන්නා නරක විදිහට හැසිරෙනවා. දැන් ඔන්න මොකද කෙරෙනවා දැන්. කෙරලා දැන් ඔන්න ඊට පස්සේ මේකේ ආරංචිය රජතුමාටත් දැනනවා. මේ රජතුමා විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් මේ සිද්ධවීම අවසానයි. දැන් ඔන්න රජතුමා එනවා. රජතුමා ඇවිල්ලා දැන් ඔන්න කට්ටිය කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් කට්ටිය කියනවා. ඊට පස්සේ කෙලින්ම මේ බෝසතාණන් වහන්සේවම ගෙනලා අහනවා. ඇත්තද මේක කියලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවලු දැන් මේ රජතුමා මාව අතිශයින් විශ්වාස කරනවා. මේ මුළු නුවරම මිනිස්සු කිව්වත් මේක මෙහෙම මෙයා කළා කියලා මං කිව්වොත් කලේ නැහැ කියලා අනිවාර්යෙන් මේ රජතුමා මාව තමයි විශ්වාස කරන්නේ. එච්චරට මං ගැන පැහැදිලා ඉන්නේ. හැබැයි මොකද කියන්නේ? කරයි කියලා තමයි කියන්නේ. දැන් බෙල්ල ගහලා යනවා කියලා දන්නවා. මේ රජ බිසවත් එක්කයි මේ විදිහට අනාචාරය හැසිරුණේ කියලා දන්නවා. හැබැයි මැරෙන්න හරි කියලා ඇත්තමයි කියන්නේ. ඊට පස්සේ තමයි එතන රජතුමා හරි බුද්ධිමත්. රජතුමා තේරුම් කළා දෙනවා ඔබගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ ආහමී කියලා. එතන රජතුමා දැන් බණ කියනවා බෝසතාණන් වහන්සේට. එතමත් ආනන්ද හාමුදුරුවෝ හරි කවුරු හරි තමයි මේ භවයේදී රජතුමා වෙලා ඉන්නේ. ඊට පස්සේ එතුමාගෙන් බණ අහලා නැවතත් අන්න සිහිය පිහිටවලා නැවතත් අන්න ධ්‍යාන භාවනා වඩලා ආයිනම් මේ පැත්තේ කිට්ටු කරන්නේ නැහැ කියලා යනවා යන්න. ඉතින් මේ හරි ලස්සන ජාතකයක්. ඉතින් ඒ වගේ අර බෝසතාණන් වහන්සේගේ අතින් යම් යම් වැරදි වෙලා තියෙනවා. නමුත් වෙරාල් නැති වැරද්ද තමයි ඔය බොරු කියනවා කියන වැරද්ද.
මට පොතක දෙයක් හම් වෙලා ඉක්කී ගහගෙන ඉන්නවා. මම හිතන්නේ වැඩක් කියලා හිතනවා. ඒකේ තියෙනවා සත්‍ය වූ ප්‍රයෝජනවත් වූ ධර්මයට අනුකූලව දෙයක් සුදුසු පන්නන සුදුසු වෙලාවට කතා කරගන්න. ඒක අර වගේ වෙලාවක සාමද ස්ථානත් ප්‍රකෘත කරනවා.
ඒක තමයි. වචනය සම්බන්ධයෙන් ඇත්තම සෑහෙන්න කතා කරලා තියෙනවා. මේ සුදුසු කල්හි සුදුසු තැන බලලා සුදුසු වෙලාව බලලා ඉන්න මිනිස්සු ඉන්න කට්ටිය දිහා බලලා වගේ සෑහෙන පරිසංගලා මේ ඇත්ත උනත් කතා කරන්න කියලා. මොකද ඇත්ත කතා කරන්න ගිහිල්ලා ප්‍රශ්නේ අවුල් වෙනවා නම් නිශ්ශබ්දන එක වඩා සුදුසුයි. ඒකනේ ඔය මේ විනයත් තියෙන්නේ මේ තිනවත් තර්ක කියලා අධිකරණ සමතවල තියෙන්නේ. ඒ කියන්නේ එඩියට ගත්තොත් එහෙම වැඩේ තව අවුල් වෙනවා. ඊින්ද නිකන් තියෙන එකත් අයින් කරලා නිකන් කොලෙන් ගහලා නිකන් ඉන්නවා. ලොකු සානසි කියන නෑඹිලි කුණු ටික නෑඹිලි ගහගෙන යනවා කියන. ඒ ඉතින් කතාව ඇත්ත. නැත්තම් මේවා එළියට ගන්න ගියොත් එහෙම තව කුණු මතුවෙන එකයි වෙන්නේ. ඊට වඩා හොඳයි කොලේ වහලා යන එක.
බුදුහාමුදුරුවෝ දැන් බණිනවා කියලා දන්නවා. මෙතන විනිසාද ඉන්නත් කියලා දන්නවා. ඔක්කොම දැනගත් කියලානේ. ජස් කියලා කියනවා.
කෙනෙක් නැද්ද කරාද කියලා හැමෝම කියන මිසක් කරේ නැහැ
කියලා. ඒ රාජතුමාල් කිව්ව එකටම මේ මම හිතන්නේ ඒ කාලේ තිබ්බ ගුණයක් හැමෝගෙම වගේ ගාලා අර පොට්ටපාද සූත්‍රෙත් එහෙමයි.
ඔව්. ඇත්ත කතාව කිව්වා.
එහෙමයි සන. ඒ පොට්ටපාදගේ ගෝලියෝ ඉන්න 3000 දුරට නේද?
ආහ්.
බුදුනාථේ හරෝනේ ඔබ මේ අද්දකලද කතා කරන්නේ කියලා කියන්නේ. ඔබ අද්දකල තියෙනවද කියලා. පොට්ටපාද කෙලින් කියනෝනේ අර ඔක්කොම ඉස්සර නැහැ භාගිතුනාද.
මම අද්දකල නැහැ කිව්වේ.
එහෙමයි. ඒ දැන් ඔක්කොම ඉස්සර ගානන්නේ ඇත්තම කතා කරන්නේ. එයාලගේ ගුණයන්.
ඇත්තටම දැන් ඒක නේ. දැන් ඇත්ත දැන් ලා මේ මෑතකදී වුණාද කියන්නේ වර්තමානයේ නත් ඇත්ත කතා කරන යම් යම් જાති ඉන්නවා. මේ මම අහගෙන ආර මේ ජර්මන් සාහරණය ගැන කතා කරද්දි කියනවා ඒ මිනිස්සු ඇත්තට සාමාන්‍ය කතා කරනවා.
කොහොමද?
ජර්මන්ස්ලා?
ජර්මන්.
ඔව්. ජර්මන්ස්ලා සාමාන්‍යයෙන් ඇත්ත කතා කරන්නේ නැහැ කියලා අර දැන් අර ශ්‍රීනාත් මහත්තයා එහෙම ආවේ. ඉතින් මේ මිනිස්සු එහෙම කියනවා ඒගොල්ලන්ගේ අර හැබිට් එකක් වශයෙන් පුරුද්දක් වශයෙන් සාමාන්‍යයෙන් බොරුවක් කියන ගතියක් නැහැලු. සාමාන්‍යයෙන් ඍජුව ඇත්ත කතා කරලා දානවා. අපි සමාජලාටින් යාගේ හිතරි දෙයි කියලා ඉතින් පොඩ්ඩක් හිතලා බලනවා නම් මනම් ඉතින් යාගේ සිද්ධි තියෙනවනේ අර මිනිස්සු ඉතින් කියලා දානවා ගතියක් තියෙන හැබැයි ඇත්ත කතා කරන්නේ එහෙම එකක් තියෙනවා ඉතින් ඉතින් හැබැයි ඉතින් තේරුම් ගන්න තියෙන ඉතින් අපි ඇත්ත කතා කරනවා කියන එක පටන් ගත්තොත් අර අනිත් මිනිස්සු ටික ටික අපි ගැන විශ්වාසයක් ඇති කරගන්නවා මෙයා බොරුවක් කියන කෙනෙක් නෙමෙයි කියලා මුලදී ඕකෙන් අපිට කරදර වෙන්න පුළුවන් නිකන් යම් යම් මේ පාඩු සිද්ධ වෙන්න පුළුවන් නමුත් අපි නිකන් අවංකව කටයුතු කරන්නේ ඇත්ත මේ කතා කරන්නේ ආ සත්‍යවාදී කෙනෙක් කියලා අනිත් අයට බොඩ බොඩ තේරුම් යන ගතියක් තියෙනවා නේද ඒ හරහා විශ්වාසය ගොඩනගෙනවා
සරලව තව මේ බොහොම ලීහි කතාවක් කියන්න පුළුවන් බුදුහාමුදුරු බුරු කියන්නේ නැති කෙනෙක් ඒක මම කල්දාත් අහලා නැහැ බුරු කියනවා උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගිහි කාලේ තමයි වෙලෙන්නේ
හා
එතකොට දැන් මේ බඩුව බාලද කියලා ගහම උන්වහන්සේ නිතරම කියන එක එකතරක් කියවනේ මම ඔව් කියලා කියනවා. ඊට පස්සේ මේක කොහොමද කියලා මේක මෙහෙමයි. මේක ටිකක් ගණන් යනකොට මේක මෙහෙමයි කියලා ඇත්ත කියනවා. එතකොට බාහමල කියනවා ඒ හැම කෙනාටම වගේ මම ඇත්ත කියන්නේ මගේ බිස්නස් එක හොඳට යනවා කියලා කියනවා. කවදාවත් බාහම හැමෝම කියනවා. මට කවදාවත් මේ ඇත්ත කියලා පාඩුවක් කියලා නැහැ කියලා කියනවා.
මේක තමයි.
ඒ මිනිස්සුත් එනවා කියලා කියන බඩු ගන්න.
ඉතින් ඒ ආගෙන අර කාලයක් යනකොට තමයි මිනිස්සු දැනගන්නේ. ඒ කියන්නේ එක දවසෙන් දෙකෙන් වෙනව නෙමෙයි. කාලයක් යනකොට යාගෙන විශ්වාසය ගොඩ නැගෙනවා මෙයා මේ ඇත්ත තමයි කියලා තියෙන්නේ. මොකද ඒගොල්ලන් දැන් ප්‍රත්‍යක්ෂව බාට පත් වෙනවා නේද? ඒකත් ඒක ඇත්ත.
සයින්සන්සර් ඒ වුණාට ඔගේ තාපයත්තක් තියෙනවා. දැන් අර ගුරුවරු එහෙම දැන් ඔය සයින්සන්සර්ලා ගැන එහෙම සමහර සඳහන් වෙන්නේ. මොකක් හරි දෙයක් කියනවා බැලූ බැලමට බොරු. මේ හැබැයි වෙන අර්ථයකින් මොකක් හරි කියන්නේ. එතකොට අර බොරුවට අහුවෙන්නේ නැහැ සවයින්නාසර්. හැබැයි අහන කෙනාට මේක බොරුවක් විදිහට යනගතිකුත් තියෙනවා. දැන් අචාන්චා හඳුරු ගැන එහෙම කියන්නේ මේ කෙනෙක් ඇවිල්ලා අහනවා අචාන්චා හඳුරු මේ කියලා කෙනෙක් ඉන්නවද කියලා. උන්නාසගෙන් මහන. අචාන්චා එහෙම කෙනෙක් මේ නැහැ කියනවා. එහෙම මේකකුත් තියෙනවා නේද?
ඒත් එතන වෙන ගැඹුරක් නේද කතා කරන්නේ වෙන ඉතින්. උන්නාසගෙන් පරමාර්ථ වටවත් කතා කරන්නේ. මටත් මතක් වුණා දැන් අර ඒ දවස්වල දැන් ඔය අචාන් බ්‍රහ්මන් සසයනාසේතේ මොනාශ්‍රේකෙම හදනකොට උන්නාසේම තමයි ඉතින් මජංගාගෙන ඉතින් මැටි අනාගෙන අනම්මනම් ඉතින් තියනාගෙන ඔක්කොම ටික කරා ඉතින් හොඳට ඇඳ ගියා යත නෝනා කෙනෙක් කෙනවලු මුන්නා දෙනවල අඳනෙත් ගහගෙන අඳගෙනෙත් ගහන බරට වැඩලු. ඉතින් ඒ අතින් අර නෝනා ඇවිල්ල මේකේ කවුද ඇබොට් ඉන්නවද එහෙම අහන්නේ. නමත් කියලාද හැදුවා. ආ පොඩ්ඩක් ඉන්න දැන් ඒක. තක්කාලා ගිහිල්ලා අඳනතර පොඩ්ඩක් පිරිසුදලා ඉතින් ආන් හොඳට කිට වරක් නලු දෙන්න පෙරසුර නෑ ජැක්ටර් කියලා ලොක්කාගේ. ආ මේ මන් තරයි කියලා. ඒ වගේ ඉතින් ඇත්තටම මේ ආස්ථාන ගෝලෙදී එහෙම වෙච්ච දේවල් තියෙනවා. මට වගේ තුන්දළු ගන්න හැට හේයක් වුණා කියලා මම දන්නේ නැහැ. ආයතන දෙකකට කිව්වේ නේ. උන්නාතික මහ දේවල් මේ මොකද්ද මේ? උන්නාතික මහ දේවල් දෙන්නේ කියලා
වන්දනා
ලස්සනයි අර ඒ වගේ දේවල් වලදී හරි ඉඳලා අමුතු ඒ කියන්නේ අමුතු සුන්දර මේ පැත්තක් මතුවෙන වික්ෂු ජීවිතේ කියලා අර උන්වහන්සේට මේ මමයි මේ ලොකු සායනාසෙ මමයි මේ මුලින්ම සරද කියලා ඒ ගෞරවය Tamanට ටක් ගාලා උරුම කරගන්න ඕම නෑ නේද ලස්සනයි අර හරි සුන්දරත්වයක් තියෙනවා තව කට්ටි ඉන්නවනේ ඉතින් මයි සිංගඩි ගිහින් ගන්න ඕනේ නැතු මෙන්නේ ඒක තමයි
ඒක
තමයි ඔව් කියන්න
සාමාන්‍යයෙන් අපි ශික්ෂාවකින් ආරක්ෂා කරගෙන යම්කිසි ශික්ෂාවක් තව කෙනෙක් ලව්වා කෙරෙව්වොත් එහෙම කරන කියන කෙනාටයි කරන කෙනාටයි දෙන්නට මේකේ පාපය සිද්ධ වෙනවද?
ඒ කියන්නේ මට තේරෙන්නේ ප්‍රශ්නේ.
ඒක උදාහරණයකට කිව්වොත් නම්බයිට සමායින්ද?
ඔව්.
සාමාන්‍යයෙන් ධම්මකුසල සාන්නාංශය විසින් යම්කිසි ශික්ෂාවක් ආරක්ෂා කරනවා.
හ්ම්.
ආ උන්නාංශයෙන් කාට හරි කරන්න කිව්වොත් එහෙම ඒ උන්නාංශ කරන්නේ
නැහැ.
හරි කරවනවා.
හ්ම්.
එතකොට ඒ ශික්ෂාවේ ආදීනව කුසල සාන්නාංශයද කරනකල දෙන්නතව මේනොත්
ආදීනව නෙමෙයි එහෙම නෑ. හරි දෙයක් නම් ඔය ආරක්ෂා කිරීම ගැන කතා කරන්නේ ආනිසංස කියලා කියන්නේ. නෑ කියන්නේ දැන් තුමු අන්න ධම්ම කුසල සාන්නාංශය අනිත් අයව යොදවලා යම් යම් කටයුතු ටිකක් කරනවා. ඊට පස්සේ ඉතින් ඒ සාන්නාංශය ඒක මේ වතක් වශයෙන් පැවරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අනිත් අය ධම්මල කරනවා. ඉතින් හරිනේ. මොකද ප්‍රශ්නේ?
කඩන
පැත්ත
සාමාන්‍ය රුක සම්පදා භික්ෂුන්ට ගහක කොලයක් අපඩන්න
නියදෙන්නේ.
රුක සම්පදා භික්ෂුන්ගේ අපේ සායනාගලමක් තියෙනවා. රුක සම්පදා භික්ෂුන් නන්දා කොයාගේ අර ගහ කපන්න මේ ගහ කපන්න මේ බුදුරන් දිගේ.
එහෙම කියන්න බෑ. ඍජු කියන්න බෑ. ඒක ඒක එතකොට කෙනින් මේ සායනසට මේ ඇවැත් සිද්ධ වෙනවා. එතෙන්දී කියන්නේ මේ පර්යායයෙන් කියන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපිටම දැන් මිදුලේ තනකොළ වෙවිලා තියෙනවා. දැන් මේක අයින් කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඕන් මේ නිකන් මේ උදැල්ල ගෙනල්ලා එතනින් තියලා මේ නිකන් මේ පොඩ්ඩක් අර පැත්තට ගිහිලා බලන්න වගේ නිකන් පොඩි ඉංගියක් තමයි කරන්නේ. ඒකට සාමනීර කෙනා හරි නැත්නම් උපාසක මහත්තයා හරි තේරුම් ගන්න ඕනේ මේ උදැල්ලක් දැක්කා. තනකොළක් තියෙනවා මේක තමයි මේ කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔයගේ පරයාය කතාවක් සාමාන්‍යයෙන් පෙන්නවා විනේ. ඒ කියන්නේ පරයාය හරහා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. අපිට ඍජුව අන කරන්න බෑ. එතෙන්දී කෙලින්ම ඇවැත් වෙනවා. දැන් කෙලින්ම ප්‍රකාශ කරානේ එතකොට. මේ වැඩේ කරන්න කියලා එතකොට වැඩේම කියනවා. ඒක කෙලින්ම මේ ඇවැත් සිද්ධ වෙනවා. නමුත් තමයි පරයායෙන් කරගන්න පුළුවන්. අර වගේ උපක්‍රමශීලීව කරගන්න පුළුවන්. ඔව්. ඒකේ මේ පරයාය කතාව දැන ගැනීම කියන එක මේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් කතකින් ඉතින් සාමනීර අය මේ උපාසකය සෑහෙන බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. මේ උදැල්ලක් එහෙම දැක්කම මොකද කියලා බලන්න ඕනේ. අර මේ දිට්ඨි විසුද්ධිය සම්බන්ධයෙන් තව මොනවද කියන්න තියෙන්නේ? දිට්ඨි විසුද්ධිය ගැන කියද්දී තව මේ දිට්ඨි විසුද්ධිය ගැන අර මේ මොකද අර සූත්‍රයේදී දිට්ඨි විසුද්ධිය ගැන කතා කරද්දී ටිකක් ගැඹුරකින් තමයි කියන්නේ. ටිකක් එහයින් තමයි කියන්නේ. මේ මම කිව්වේ අර සාමගිය සූත්‍රයේදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිට්ඨි විසුද්ධිය කියලා මේ පෙන්වන්නේ ඝන සංඥාවෙන් වීම, ඒ වගේ එහෙම ටිකක් උනත් දාන්න පුළුවන්. නමුත් ඊට වඩා හෙන ගැඹුරකින් තමයි අර හතරක් විසුද්ධි හතරකින් සියලු මාර්ගයේ පෙන්වන තැනදීම පෙන්වන්නේ. මේ මනත් පදකින් හේතුඵල මට්ටමකින් වගේ තමයි කතා කරන්නේ. හේතුඵල දහමක් මත පිහිටවීම වගේ මට්ටමින් තමයි කතා කරන්නේ. ඉතින් ඇත්තම මේ ඔය සම්මාදිට්ඨිය ගැන විශේෂයෙන්ම මේ නිවරදි දෘෂ්ටියක පිහිටීම කියන එක ගැන කතා කරද්දී පුදුම ගැඹුරක් තියෙනවා. කියන අපි සාමාන්‍ය සම්මාදිට්ඨියකින් කුසල අකුසල් වලින් පටන් ගත්තට ඊට පස්සේ ගිහිල්ලා අර කච්චානගොත්ත සූත්‍රයේදී එහෙම පෙන්නන ගැඹුර හිතා ගන්න බැරි තරම්. හරිම ලස්සනයි ඒ වගේ සූත්‍ර එහෙම බලද්දි මේ බුදුහාඳුර කොයිතරම්නම් ඒ කියන්නේ කිසිම දෙයක් දෘෂ්ටිගාහය කරන්න නැතුව කිසිම දෙයක් අල්ල බදා ගන්න නැතුව කිසිම දෙයක් උපාදාන කරන්න නැතුව දෙයකට ලං වෙන්න නැතුව දෙයක් තුල බැස ගන්න නැතුව ඒහා සම්බන්ධයෙන් කිසිම මතවාදයක පැටලෙන්නේ නැතුව ඉන්න මට්ටමක් තමයි කෙනින්ම සම්මාදිට්ඨිය වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ න උපේති න උපාදීයති නාදිඨාති අත්තාමේති. එහෙම කියන්නේ න උපේති. උපේති කියන්නේ අර දෙක ලං වෙලාවක් නැහැ. ලං වෙලාවක් ඉන්න ගතියක් නැහැ. න උපාදීයති. ඒක ග්‍රහණය කරලත් නැහැ. නාදිඨාති. ඒක සම්බන්ධයෙන් මොකක්වත් මත ධර්ම ස්වභාවයකුත් නැහැ. අත්තාමේති. මේක සම්බන්ධයෙන් කිසිම මම මාගේ කියන ස්වභාවයක් ඇත්තෙම නැහැ. දුක්ඛමය උපජ්ජමානං උපජ්ජති දුක්ඛමය නිරුද්ධමානං නිරුද්ධති. මේ යම් හෝ ඒබඳු දෙයක් කරහා හටගත්තනම් හටගන්නේ දුකක්මයි. නිරුද්ධනාන නිරුද්ධෙන මේ දුකක්මයි. කියලාන්නේ ඒබඳු මහා ගැඹුරක් කතා කරනවා. ඇත්තම මේ ඒකයි අර තේරෙන්නේ අර සම්මා දිට්ඨිය කියන එක පුදුම විදිහට ඒ වගේ අර විපරිණාමයේ ලක් වෙවි පිරිසුදු වෙවි යන ගමනක් තමයි තියෙන්නේ.
මුලින් දකින්න සම්මාදිට්ඨි මට්ටම නෙමෙයි තව ටික කාලයක් ගිහිලා ඊළඟට දකින්න සම්මාදිට්ඨි මට්ටම. ඊටත් වඩා එහාට ගිහිලා අන්න තවත් ඊට වඩා පිරිසුදු වෙච්ච සම්මාදිට්ඨියක්. එහෙම සබහායක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ කියන්නේ සූත්‍රයක් වශයෙන් කියන්නේ සම්මා වායාම කතා කරද්දී විස්තර කරනවානේ. ඒ කියන්නේ උපන් උපන් කුසල් උපන් කියන්නේ නූපන් අකුසල් නූපද වීම සඳහා ඔන්න මේ හිතේ කැමැත්තක් ඇති කර ගන්නවා. ඒ සඳහා වෑයමක් දරනවා. ඒ සඳහා උත්සාහයක් දරනවා. ඊළඟට අප්‍රතිහත උත්සාහයක් දරනවා. මේ ප්‍රධාන වීර්යයක් කරනවා. අනුප්පන්නං පාපකාරං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදහති. කියන්නේ දැනට මොකක්වත් අකුසලයක් පහළ වෙලා නැහැ. ඒ தත්ත්වෙම පාත් ගන්නවා. දැන් කොහොම හරි මේ අකුසල් උපදින් නැතුව තියා ගැනීම සඳහා අකුසල් උපදින් නැතුව තියා ගැනීම සඳහා දැන් හිතේ ඡන්දයක් ඇති කර ගන්නවා. දැන් හිත තියෙන නිකලස්ව. දැන් ඡන්දයක් ඇති කර ගන්නකොට කොහොම හරි දැන් නම් අකුසල් උපදින් නැති වෙන්නම තියා ගන්න ඕනේ. දැන් හිතේ ඉපදෙලත් නැහැ. අන්නේ සඳහා චන්දං ජනේති චන්දයක් ඇති කර ගන්න. වායමති සඳහා වෑයමක් දරනවා. චන්දං ජනේති වායමති විරියං ආරබති. ඒ සඳහා වීරයක් අරබනවා. විරියං ආරබති චිත්තං පක් ගන්නවා. ඒ සඳහාම හිතේ පෙළ ගැස්වීම. හිතේ ගැම්මක් ඇති කර ගන්නවා. චිත්තං පක් ගන්නාති පදහති. පදන් වීරයක් කරනවා. ඊට පස්සේ උපන්න කුසල් දුරු කර ගැනීම සඳහාත් ඔය වගේමයි. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම සඳහාත් ඒ වගේමයි. ඒ වගේම විරියක් ආරම්භ කරනවා. මේ චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඊළඟට අනිත් පැත්ත පොඩ්ඩක් ඊට වඩා වෙනස් කරනවා. මේ උපන් කුසල් මේ වර්ධනය කර ගැනීම සඳහායි. ඒක මේ ෂය නොවි, වැය නොවි, විනාශ නොවි රැක ගැනීම සඳහායි. එතෙන්ද කියනවා උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වේපුල්ලාය පාරිපූර්ය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඒ කියන්නේ දැන් ඔන්න කුසලයක් අපි තුන් දැන් සතිය කියලා. සතිය දැන් වර්ධනය වෙලා තියෙනවා ටිකක්. අන්න ඒක ෂය වෙන්නේ නැති වෙන්න. ඒක දුර්වල වෙන්නේ නැති වෙන්න. ඒක හොඳට තව තහවුරු කර ගැනීම පිණිස. ඒක හොඳට තව පරිපූර්ණ වීම පිණිස. අන්න චන්දං ජනේති. ඒතර එතකොට අර තිති මේ තිතියා කියන ඒක හොඳ දැන් ස්ථිර වෙන්න. චන්දමේ උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය. දැන් අසම්මෝසාව කියලා කියන්නේ දැන් සමහර වෙලාවකට තියෙනවා සමහර වෙලාවට නැහැ වගේ සතිය තමයි සම්මෝසාව කියන්නේ. අසම්මෝසාය කියන්නේ එහෙම එකක් නෙමෙයි හොඳටම තියෙනවා දැන් දිගටම පවතිනවා වගේ දෙයක්. අසම්මෝසාය වේපුල්ලාය. වේපුල්ල සතියක් කියලා කියන්නේ හොඳට විපුල බවට පත්වීම සඳහා. ඊළඟට පරිපූර්ණ බවට පත්වීම සඳහා හොඳට මේ පරිපූර්ණත්වයට පත් කරගැනීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉතින් ඕක කියන්නේ මේ සම්මා වායාම විස්තර කරන හුඟක් තැන්වල තියෙනවා. මේක අරහතන් මාර්ගය විස්තර කරන සූත්‍ර ගණනාවක් තියෙනවා. හැම තැනකම වගේ ඕක කතා කරනවා. හරි.
ධර්මයේ කියන කොට අහන කොට සත්‍යයනා කරන කොටයි මෙනෙහි කරන කොටයි නේද?
ඔව් එයි භාවනා කරන කොට.
භාවනා කරන පස්වෙනි. එතකොට දැන් අපි මෙහෙ ගත්තොත් ඉතින් භාවනාව මේ කරන්නේ සවිනස්.
මම කියන්න දෙන්න මම කියන්න දෙන්න.
මේ මට මේ මහත්යෙන් අහන්න ලැබුණා මේ මේ මහත්යා භාවනා කරන්න ගියපු තැනක දවස පුරාම ධර්මයේ දේශනා කරනවා. පැය තමාර පැය දෙක එහෙම මුළු දවසේම ෂෙඩියුල් එක ධර්ම දේශනාව. අර ඉතින් අර අදහසෙන් වෙන්නේ නැති කියලා මට හිතුනේ සවිනස්. ඊවන් දොරටු පහක් වෙන නිහින්ද. අපි ඉතින් මේ භාවනා කමඨහනක් වැඩලා ඒ කොයිලා හැරි උපපත් වෙයි කියලා බලන්නේ.
නෑ පහම කරන්න කියලා තමයි තේරුම් මට හිතෙන්නේ. හරි. පහම කරන්න ඕනේ. කියන්නේ බර ටිකක් අහන්නත් ඕනේ, බර ටිකක් කියන්නත් ඕනේ, ඕනනම් හිතින් ඒක සම්මර්ෂණය කරන්නත් ඕනේ. අනිත් එක මොකද්ද මේ නුවණින් මෙනෙහි කරන්නත් ඕනේ, සජ්ජහන කරන්නත් ඕනේ, මේ භාවනා කරන්නත් ඕනේ. ඔය පහම කරනවා නම් එතකොට කොයි පහේ කොයි කෙන්ද මෙතන නිවන් දොරට විවෘත වෙන්නේ කියන එක අහම්බයක්. එතකොට කියන්න බෑ හරියටම.
ඒ කියන්නේ ප්‍රතිපදාවක හිතුවා දැන් අපි ඉස්සරහට යද්දී ඔය පහෙන් එකකින් ටක් ගාලා
වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක තමයි අපි භාවනාත් කරනවා. ඒ පැත්තනොත් හිත දියුණු කරනවා. ධර්මයක් දේශනාත් කරන ධර්මය ඇත්තම බණක් කියද්දි පුදුමාකාර විදිහට ඒක පිළිහිටලා කටයුතු කරනවා නම් අමුතුම පිරිසුදු වීමක් ඇතුළේ වෙනවා. ඒ කියන්නේ අපි
අපි ටිකක් කරුණු ටිකක් එකතු කරන්න ගිහිලා ඒ පැත්තෙන් ඉතින් සිද්ධියක් තියෙනවා මේ කියන්නේ සුතමේ ඥානයක් වැඩෙනවා ඊට පස්සේ ඒක තේරුම් අරගෙන ඉපයි අනිත් කෙනෙකුට කියන්න නිකන් ඔහෙ නිකන් ගිර වගේ කියලා වැඩකුත් නැහැනේ ඒතර එහෙම කියද්දි ඇතුලේ පිරිසුදු භාවයක් ඇති වෙනවා ඉතින් ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්නේ ඒ කියන්නේ ඒකට විතරක් නෙමෙයි බන අහන එක ගැනත් කියනවා ඕකම කියන එක ගැනයි අහන එක ගැනයි කියද්දි කියන්නේ අර මේ දැන් හිතන්න බන ටිකක් හොඳට අහගෙන ඉන්නකොට හිතේ ප්‍රසාදයක් ඇති වෙනවලු හිතේ නිකන් ඉතර ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා කියනවා ප්‍රමෝදය හරහා ප්‍රීතියක් ඇති වෙනවා කියලා කියනවා. එහෙමනේ අර පෙළගස්සලා තියෙන්නේ. හේතුඵල ධර්මයක් වශයෙන් පෙළගස්සන්නේ. ඔන්න මොකද කියන්නේ? සාමාන්‍යයෙන් පෙළන්නේ සීලය පම්බන්නේ. ඔන්න සීලයක් හැකීම හරහා ඔන්න හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා කියනවා. ප්‍රමෝදය හරහා ප්‍රීතියක් ඇති වෙනවා කියනවා. ප්‍රීතිය හරහා සුඛයක් ඇති වෙනවා කියනවා. සුඛිනෝ චිත්තං සමාධියදී කියලා ඔන්න සමාධියක් ඇති වෙනවා කියනවා. ඒ වගේ පෙළගස්සත් ඇයිද සමාධිමත් හිතින් ඔන්න සමාහිත යථාභූතං පජානාති කියලා අර ඉදිර හේතුඵල ධර්මයක් වශයෙන් වැඩෙන ආකාරය පෙන්නනවා. මනක් අහද්දිත් ඔය ටිකම වෙනවයි කියනවා. කියන බණක් අහද්දිත් හොඳට ප්‍රසාද සිතක් ඇති වෙනා නම් මේ ඊළඟට හිතේ ප්‍රමෝදයක් ඇති වුණා නම් ප්‍රමෝදය හරහා ප්‍රීතියක් ඇති වුණා නම් ප්‍රීතිය හරහා සුඛයක් පහළ වුණා නම් සුඛය හරහා අන්න සමාධියක් ඇති වෙන්න පුළුවන් සමාධිය අන්න අපි හරි විදිහට යොදාගත්තා නම් දැන් ඒකාග්‍ර වුණා සමාධිමත් වුණා වර්තමාන වශයෙන් යම්කිසි සංස්කාරයක හරි මොකක් හරි දෙයක හේතුඵල ධමයක් වැටුණා අන්න හිත නිදහස් වෙන්න පුළුවන් ඒ නිසා ඊඔක බණ අහද්දිත් වෙන්න පුළුවන් බණ කියද්දිත් වෙන්න පුළුවන් සජ්ජහයන කරද්දිත් වෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරකයේ දිද්දිත් වෙන්න පුළුවන් භවනා කරද්දිත් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම ටික සම්බන්ධයි කියලා තමයි මට නම් හිතෙන්නේ. නැතුව එකක් විතරක් අපි බණ අහද්දී මේක වෙන්නේ කියලා අනිත් හතරම අත්හැරලා දාලා බණ අහන එක විතරක් කරනවා නම් ඒක මම නම් හිතන්නේ තේරුම්න්නේ නැහැ. තේරුම්න්නේ නැහැ නෙමෙයි. ඒතකොට ඒතකොට නිකන් අර පාර්ශ්වික ගතියක් තියෙනවා. නේද?
දන්න ධර්ම ශ්‍රවණ දන්න සාකච්ඡා ඒ දෙකේදී විශේෂයෙන් කියන සුදුසු කාලේ කියන්නේ.
සුදුසු කාලේ කියලා තියෙනවා. ආ වෙන පුළුවන්. ඔව්.
සෙන්ලේ මට හිතුනේ අර පළවෙනි හතරම නිකන් ගොඩක් දියුණු වෙච්ච හිතකට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ.
එහෙම තමයි මටත් හිතෙන්නේ. ඒ කියන්නේ පළවෙනි හතරම ඒ කියන්නේ ඇත්තටම බණක් කියන්න බණ අහද්දී ඒ කියන්නේ හිතේ අර විදිහට ප්‍රමෝදයක් පහළලා ප්‍රීතියක් පහළ වෙලා සුඛයක් පහළලා හිත එකඟ වෙනවා කියන එකක් වෙන්න නම් ඒකත් එක පුදුමාකාර සම්බන්ධයක් ඇති වෙනවා. කියන දේත් එක්ක හරි පුදුම සම්බන්ධයක් ඇති වුණොත් නේ නිකන් කිලි පොලා ගිහිල්ලා නිකන් සමහරවල් තියෙන අර බණක් අහද්දි එහෙම ඒ වගේ නිකන් වෙන වෙලාවල් යන්නේ ඒ නිසා එතෙන්දි සෑහෙන කුසල මේ ධම්ම කුසලස්ම කියන එක ඇත්ත. ඒ කියන්නේ මේකෙදි කියන්නේ ප්‍රතිපදාවේ ගමන් කරද්දි තමයි මේ බණ තේරෙන්න ගන්නෙත් නේද? නැත්නම් අපි එකපාරට ගිහිල්ලා ගැඹුරු බණක් අහද්දි අපිට මේ කියන්නේ මොකද කියලා තේරෙන්නේ නැහනේ. දැන් සෑහෙන ගැඹුරක් කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි පොන්න මාර්ගයේ වඩායන යනවා නම් අන්න තේරෙනවා මෙන්න මේකයි මේ කියන්නේ. මොකද අපි පොඩ්ඩක් හරි ඒකට සසික සමාන්තරව හරි යනවා. දැන් මේ මට්ටමේම නැති වෙන්න පුළුවන්. අපිට ඊට ආසන්නවම හරි ඉන්නවා නම් තමයි ඔන්න එතෙන්ට එන්න පුළුවන් ඉන්නේ බණ අහලා. ඒ හින්දා මමත් හිතනවා මේ ඒ කියන්නේ ඔය කතා කරද්දී ඒ කියන්නේ බණ අහලා සෝවන් වෙන අය බණ අහලා නිවන් අවබෝධ කරන අය කියන එක අපි හිතනවා නිකම් මේ අපිටත් උග අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතන අපි කරන්නේ අධිසක්සේරුවක්. අපි සම්බන්ධයෙන් අපි කරන්නේ අධිසක්සේරුවක්. උදාහරණයක් වශයෙන් සරියුත් මහරහතන් වහන්සේ ගැන කතා කරනවා නම් සරියුත් මහරහතන් වහන්සේ ගැන ඒ කියන්නේ ඔය පොත්පත්වල එහෙම සඳහන් වෙන්නේ හිතාගන්න දැන් බුදුරජාන් වහන්සේ සාරාසංකල්ප ලක්ෂයක් පෙරම් පුරනවා කියලා කියනවා මේ සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වෙන. සරියුත් මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක බවට පත් වෙන මතන ඒකාසංකල්ප ලක්ෂයක්ද කියලා පෙරම් පුරලා තියෙනවා. එච්චර ආපු ගමනක් මේ කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඔය නියත විවරණ ලබන අවස්ථාවේදීත් කවුද මේ මොකක් හරි ලස්සන නමක් තියෙන මේ හැමෝටම ප්‍රධානත්වය දරපු ඍෂින් වහන්සේ කෙනෙක්. ගෝලියෝ ටික ඔක්කොම රහත් වෙනවා. මේ ඍෂින් වහන්සේ අර අග්‍රශ්‍රාවක වීමේ ප්‍රාර්ථනාව නිසා රහත් වෙන්නේ නැහැ. ඉතින් තමයි අන්න අග්‍රශ්‍රාවක අසවල් මේ බුද්ධ ශාසනයේදී ඔන්න ගෞතම බුද්ධ ශාසනයේදී අග්‍රශ්‍රාවක බවට පත් වෙනවා කියලා ඔන්න මෙතෙන් තමයි මේ නියත විවරණ දෙන්නේ. මට මතක නැහැ කවුද බුදුරජාන් වහන්සේ කියලා ඒ දින නියත විවරණ ගන්න. ඉතින් හිතලා බැලුවාම උන්වහන්සේලා ආපු දිග ගමනක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් දැන් මේ බුද්ධ ශාසනයේදීත් අර වගේ බ්‍රාහ්මණ කුලේ අර නිවන් හොයාගෙන යන ගමනක යෙදෙන අතරේ තමයි අර අසජි මහරහතන් වහන්සේව හම්බ වෙන්නේ. ඒ නිසා ඒ අපි හිතනවා නම් අපෙත් ඔච්චර පාරමී තියෙන අය අපිට අංගාලා මේ යෝ මොකද්ද යෝ ධම්මා හේතුබ්බ මොකද්ද ඒ ධම්මා හේතුබ්බ බවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියලා කියද්දී අපිත් සෝවණුනාය කියලා හිතනවා නම් ඒ කියන්නේ අපි යන අපි දරන මේ අදි탁සේරුවක් එතන තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ටිකක් පස්චාත්
මේ පස්චිම කාලේ අපි මේ ගත කරන්නේ. අපිට ඉතින් ඊට වඩා අනිවාර්යෙන් උත්සාහයක් දරන්න වෙයි. අනිවාර්යෙන් අපේ මේ කාලේ කෙලස් වැඩි අපේ හිතවල. ඒ කාලේ වගේ තනිකරම ආධ්‍යාත්මික පැත්තටම නැඹුරු වෙච්ච ගතියක් අපේ නැහැ. අපේ මේ සෑහෙන්න මේ කෙලස් බරිත වෙලා පුළුවන් තරම් කෙලස් වලින්ම ආකීර්ණ වෙච්ච සමාජයක්නේ දැන් තියෙන්නේ. ඉතින් ඒ බඳු සමාජයක හැදිච්ච වැඩිච්ච අපි ටක් ගාන මේ බණපදයක් අහව ගමන් සෝවාන් වෙනවායි කියලා කියනෝ නම් මන්නම් හිතන්නේ අපි කරන අදි탁සේරුවක් කියලා. ඔව්.
හැබැයි එන්නේ මොලේ අපේ අදිෂ්ඨානයක් ඇතුව නේද මේ දැන් අපි ඉවකරි මනකරහන අහනකොට
ආන්නේ
බලහන සැරසෙන්න කලින් මේ දේශනාව පිළිවෙර අපට සෝවාන් සත්පුරා ගන්න අරගෙන අරහත් කියලා හතර මාර්ගයක එකක් හෝ අවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් තමයි අපිට වාඩි වෙන්න ඕනේ.
කමන්න නැහැ ඉතින් එහෙම දෙයක් කරාම ඉතින් එතකොට හිත නිකන් ඒ ඔස්සේ ඉල්ලයක් හිටිනවා.
ඒකාංග වෙනවා.
ඔව්. කමක් නැහැ එහෙම අදිෂ්ඨානයක් තියෙනවා. හොඳයි. වැරද්දක් නැහැ. හොඳයි එහෙනම් අද අපි 9 විතරනකන් සාකච්ඡාවක නිරත වුණා. මම ගොඩක් සතුටුයි අනිත් ස්වාමීන් වහන්සලාත් ගිහි පාසක මහත්තුරුත් කතා කරන එක නැත්තම් ඒ කියන්නේ මේක සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ ඉතින් අපි සියලු දෙනාම බොහොම සමගිය රැස් වෙලා මේ සාකච්ඡාවක් පැවැත්වීම තුලින් ජනිත වූ සියලුම කුසල් මියගේ ඥාතීන් අතුළු සියලු දෙනාත් එක්කම අපි බෙදා හදා ගනිමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බත